හොඳයි. හැමදාම තේරුම් ගන්න. තමන්ගේ ජීවිතයේ ලැබුණ අතිමහත් වාග්යක් ලෙස අපි දන්නවා මේ ශාසනය ලැබුණ එක. හෙවත් මේ ශාසනයත් එක්ක අනුගත වෙන්න පුළුවන් වුණ එක. තවම ඒ සම්බන්ධ ලොකු අවබෝධයක් නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඩු වැඩි වෙන්නත් පුළුවන්. ඔබට මේ එහා පැත්තේ ටීවී දෙක ඔන්ලා තින්නේ. අඩු වැඩි වෙන්නත් පුළුවන්. සමහර විට අපි මේ ශාසනය හොයාගෙන ආවේ ශාසනයට ඇතුළුුනේ ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් හින්දා, දුකක් හින්දා. සතුටු නම් ගොඩාක් කිසිම ප්‍රශ්නයක්, මුකුත්ම ප්‍රශ්න නැත්තම් හිතන හිතුන හිතන්න තියෙන හැමදේම සිදුවෙමින් තියෙනවනම් අපට ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් අපට ශාසනයක් ඕනේ සමහරට නැහැ. ඒ කියන්නේ ජීවිතේ අපි කියන ස්වර්ණමය යුගය කියලා නේද? අපි නිකන් ජීවිතේ හොඳටම තියෙන කාලේ, ඒ හොඳටම තියෙන කාලෙත් මොකක් හරි ආපු ලොකු ප්‍රශ්නයක් ඉඳලා අපිට උත්තරයක් හෙව්වා. ඒ වගේ සමහර විට ප්‍රශ්නයක් නැකන් භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිතේට මෙච්චර ලඟලා තිබ්බේ නෑ. ලොකු බලාපොරොත්තු ගොඩක් අස්සේ, ප්‍රාර්ථනා ගොඩක් අස්සේ, ලැබීම් ගොඩක් අස්සේ, ලබා ගැනීම් ගොඩක් අස්සේ සමහර දේවල් අහිමි වෙද්දී, ඒ හිතුන මට්ටම නොලැබෙද්දී, ඒ ආපු සමහර විට ඒ ආපු දුකට වෙන්නේ නැති අපි උත්තරයක් හෙව්වා. ඒක සාසනයද දන්නේ නැහැ. සමහරට ඒක තමයි අද ඔබ මේ දක්වා ආපු ගමනේ මූලික රහස. මොකක් හරි ෂොක් එකක් ඇබ්සෝබ් වුණ තැන තමයි අපිට උත්තරයක් වෙන පටන් ගත්තේ. තම තමන්ගේ ජීවිතවල ඇතුළට ගිහින් බලන්න. එක්ක මරණ බය ආවා. නැත්තම් ලොකු අහිමිවීමක් ආවා. නැත්තම් ලොකු මානසික කඩාවැටීමක් ආවා. ඔය මොකක් හරි දෙයක්. එහෙම නැත්තම් අර මම වෙන්න මෙහෙම ඇහුවොත් එහෙම නිකන් ළඟම තීරණ උදාහරණයක් ගත්තොත් එහෙම හොඳට තමන් කැමැතිම කෑම වෙලා තියෙන කාලෙකින් කන්න හම්බුන ඒකේ පළවෙනි කට කද්දි ආශාවදයක් තියෙනව නේද? බලාපොරොත්තුෙන් හිටියා කෑමක් කන්න, ගොඩ කාලෙකින් කන්න හම්බෙන්නේ, ඒකේ පළවෙනි කටකදි කොච්චර ආශාවද? ඒ වෙලාවට නිවන් දකින්නවා හිතනවද? නිවන් දැකලා වගේ නේ වෙලාවට ඉන්නේ. ඒ කියන්නේ ආශාවදේ හොඳටම තිබ්බ වෙලාවක අපිට මේ සාසනය කියන එක එහෙම එකක් නැහැ. ඒකේ ගලක් හැපුණා ලුන්නත් නම් පොඩ්ඩක් සාසනය මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තිබ්බේ නැහැ. ගොඩක් වෙලාවට එදත් ශාසනය එහෙමයි. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයි නික්මීම, උපතිස්ස කෝලිතලාගේ ආගමනය, මහා රහත් තිරණිවරුන්ගේ ආගමනය ගොඩාක් උනේ මොකක් හරි ප්‍රශ්නයක් මැද්දෙන්. එහෙනම් ප්‍රශ්න ගොඩක් ආපු ප්‍රශ්න අද ඔබව හරි තැනට යොදවලා තියෙනවා. ඔබ හරි තැනට ගෙනල්ලා තියෙනවා. තවත් සමහර අපට අවබෝධයක් නැති වෙයි. මොකද්ද මේ කියලා? සාසනේ අපි කියනවා, අපි කතා කරනවා, අනේ අරක කියනවා, මේක කියනවා, අනිච්චයි කියනවා, දුක්ඛයි අනත්තයි කියනවා, වෙන් කරන්න බෑ කියනවා, කරුණු ගොඩාක් කියනවා. සමහරට ඒ ඔක්කොම ස්ලිප් වෙවි යනවා. නමුත් දැන් මේක අතහැරෙන්නේ නැති මට්ටමේ තියෙනවා. ලොකු අවබෝධිකුත් නැහැ. ලොකුම සතුටකුත් නැහැ. හැබැයි ලොකු දුකකුත් නැති නිසා මේකේ අර එක දිගට යෙදිලා ඉන්නවා. එහෙනම් අර ආපු ප්‍රශ්නයක් නිසා ඒ ප්‍රශ්නට හොයපු උත්තරයක් මත සාසනය හම්බුණා. ආන්ගේ සාසනය හම්බුණත් එක සසරේ අනන්ත සසරක් කරපු පුණ්‍ය ශක්තියේ විපාක දෙන්න පරිසරය සකස් වුණා. ඒ ඒ ආංගේ පුණ්‍ය ශක්තියෙන් ඇදෙන්න පරිසරයක් තිබ්බේ නැහැ. ඒ පරිසරයේ හැදෙන්න අවශ්‍ය හිත සකස් වුණා ටික ටික. අනන්ත සසරක් කරපු පින්කම් බුදුවරු ඉදිරියේ රහතුන් ඉදිරියේ දුන්න දන් දැනගෙන නොදැනගෙන දුන්න දන් නිවන අදිෂ්ඨාන කරලා නිවන අදිෂ්ඨාන කරන්න නැතුව තරහෙන් සතුටින් දුන්න දාන ඒ රැකපු සිල් ඒ පාරමිතා එකතු වෙලා ආන්ගේ පුණ්‍ය ශක්තිය කැටි වෙලා බහින්න එක පරිසරයක් හැදෙනවා. ඒ පරිසරයව දාලා හිත හැදුනා. ඒ හිත හැදුණු නිසා දැන් ඒ ආන්ගේ පුණ්‍ය ශක්තියෙන් ඇදෙනවා. හැබැයි ඒ පුණ්‍ය ශක්තිය ඇදුනට මේ වෙලায় සමහරට ඒ මට්ටමට මේ ශාසනය තේරෙන්නේ නැහැ. මේ ශාසනය තම අවබෝධ නැහැ. නමුත් දිගටම මේක කරනවා. මොකද්ද ඈත ඈත මොකක් හරි තියනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ මේ වෙලায় මුකුත් නැහැ නෙමෙයි. මේ වෙලায় තියම් සතුටක් තියෙන නමුත් අර හිතන් ඉන්න එක නැහැ. හිතන් ඉන්න එක නැති වුණාට මේක අතහැරින්නේ නැහැ. පාරමිතාව ඔබව නවත්තගෙන ඉන්නවා. එකපාරම මානසිකව කඩා වැටෙනවා, තරහ යනවා, අය කරපු පරණ වැරදි එහෙම්මම සිද්ධ වෙනවා. සමහර වැරදි නවත්ත ගන්න බෑ. අද නවත්තනවා, හෙට නවත්තනවා, අනිදිනකලා හිතනවා. නවත්ත ගන්න බෑ. මං අදින් පස්සේ නම් මේක කරන්නේ නැහැ. කීපාරක් මෙතන දිනනවා. තාම වෙනවනේ. නවත්ත ගන්න බෑ. නමුත් ආපහු අර පරණ ජීවිතේ පරණ හිටපු මට්ටමට විසි වෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැද්ද මොකක් හරි නොපෙන්න නොකක නොපෙන්න හිතා ගන්න බැරි ශක්තිය පිටිපස්සෙන් තියෙනවා කියලා. නැත්තම් පිටු කොහමද ඔහොම ඉන්නේ? කොහමද ඔය දවස කැප කරන්නේ? දවසක් කැප කරලා සතියක් කැප කරලා ජීවිතේ භාගයක් කාලක් කැප කරගෙන මේක යෙදෙන්නේ කොහමද? අපි දන්නවා ජොබ් එකක් කරා නම් මාසේ අවසානේ පඩියක් තියෙනවා. ව්‍යාපාරයක් කරා නම් ආදායමක් හම්බ වෙනවා. ගියත් දොරක් හදන්න පටන් ගත්තා නම් කුඹුරක් පිටියක් වැව්වා නම් ඒකේ යම් ඒකේ රිසල්ට් එකක් පේන්න තියෙනවා. නමුත් මේකේ ප්‍රතිඵලයේ බොහොම හිමින්. සමහරට තිබ්බ කෙලස් යාන්තම් තාම යාන්තම් තුනිලා තාම තියෙන්නේ. කොහමද උම ඉන්නේ? කොහමද? ප්‍රශ්න ආපු හැමෝම සාසනය වල නැතුණාද? ප්‍රශ්නයක් ඇදී මුලින්ම ගියා බෝධි පූජාවක් තියෙන මොකක් හරි දෙයක් අඩු ගානේ නස්සාස්ත්‍ර බහත්ලාට හරි ගියා. උත්තරයක් හෙව්වා. ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම නොපෙන් ලෝකෙන් උත්තරයක් හෙව්වා. ඒක සියලු වාගන් වල එහෙමයි. නැත්තම් විද්‍යාවෙන් උත්තරයක් හොයනවා. නැත්තම් නොපෙන් ලෝකෙන් උත්තරයක් හොයනවා. ඒ හොයන් ඒ තමයි සමහර අපිට හම්බුනේ. බලන්න ඔබේ මුල්ම බුද්ධ ඇදහිල්ල කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා කීපාරක් ඉල්ලලද්ද ජීවිතේ ආපස්සට බැලු හැරුණොත් එහෙම. අද ඒ මට්ටමට ඉල්ලන්නේ නැහැ. හැබැයි අදත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නැති වෙන්නේ අරහත් වේ ලං වෙද්දී. අනාගාමී ඵලයේ විතර පහ වෙද්දී. නමුත් මේ ආපු ගමන තාම ඉන්නෝනේ. ඒ ආපු සමහර කට්ටිය දවසකින් දෙකකින් ආපහු හැරුණා. සමහර කට්ටිය සාසනෙට එන්න හම්බුන්නේ නැහැ. සමහර කට්ටිය ආවා. සමහර කට්ටිය ඒකෙන් බොහොම අතලොස්සක්. බොහොම පොඩි ප්‍රමාණයක්, බොහොම චුට්ටි පොඩි පොඩි දෙනෙක්, ටික දෙනෙක් මේ ප්‍රතිපදාවට යෙදුනා. මේ ප්‍රතිපදාව තුළ එකතු වුණා. ඒ එකතු වෙන්න තව හේතු ගොඩාක් බලපෑවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒකත් එක්ක ආපු ගමන තමයි මේ යන්නේ. නැත්තම් අපි තනියෙන් ආපු එකක් නෙමෙයි. සසරේ තනියෙන් ආවට, පාරමී පුරාගෙන ආවට මේක තනියෙන් යන්න බෑ. ඒක බුදු පසේ බුදු විතරයි එහෙම තනියෙන් යන්න පුළුවන්. අනිත් කටට තනියෙන් යන්න බෑ. එහෙනම් එහෙම පරිසරයක් අපට ලැබුණේ. ඒ පරිසරේ තාම අපි ඉන්නේ. තාම ලොකු ලොකු ප්‍රතිඵලයක් නැතත් අපි මේක එල්ලිලා ඉන්නේ කොහොමද? සසරේ කොච්චර පිං ඇද්ද? කොච්චර දන් දීලාද? ආන්ගේ පුණ්‍ය ශක්තියේ පාරමිතාව තමයි ඔබව නවත්තන් ඉන්නේ ශාසනේ. පිඟදුනේ. අපි හැමෝටම අද ශාසනය නිකන් උදේට පායන හිරු වගේ සාමාන්‍යයි. උදේට හිරු පායන එකයි හවසට හිරු බහින එකයි සාමාන්‍යයි. හැබැයි කාලයක් වහින් නැතුව තිබිලා ඉඩෝරට වහින එක අසාමාන්‍යයි. ඒ වගේ කල්ප ගානක ඉඩෝරකට ආපු වැහි ටිකක් තමයි මේ තියෙන්නේ. ඒකත් අද ගොනු කුරේක වතුර වගේ තින්නේ ඉතුරුලා. අපට ශාසනය හම්බෙන්න යන්නේ එතන. ඒ නිසා ඒ අද ගොනු කුරේ තියෙන ඒ වතුර ටික අපට පරිස්සමෙන් බොන්නලා තිනවා. නමුත් අද ඒක අපි නිතරම බොන්න හම්බෙන නිසා අපට අද ශාසනය උදේට පායන හිරු වගේ හැන්දෑවට පාය හැන්දෑවට යන කළුවර වගේ සාමාන්‍යයි. නමුත් ඔය සාමාන්‍යත්වය තුලේ හිතා ගන්න බැරි අසාමාන්‍ය පුණ්‍ය ශක්තියක් තියෙනවා. ගොඩක් වෙලාවට ඔය පුණ්‍ය ශක්තියෙන් අපි වැඩ ගන්නෑ. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. ඒ පුණ්‍ය ශක්තිය සමඟ අපිත් එක්කම මේ ජීවිතේ නම් නිවන අවබෝධ කරගන්න තිබේ පුණ්‍ය ශක්තිය තියෙන්නේ. සමහරට මේ ජීවිතෙත් එක්කම එක නැති වෙනවා. අය මේක මිස් වුනොත්, මේ ෂණේ මිස් වුනොත් අයන සසරකුත් කල්ප ගාණ බලන් ඉන්නේ වෙයි. මේ පරිසර නැවත හැදෙනකන්. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ ශාසනය ලැබුණ තැන හිසගිනි ගත්තෙක් එගෙන්නේ නැහැ මේ ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන්න කියලා. ඒ හිසගෙන හිසගිනි ගත්තෙක් එගින්නේ නැහැ ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන්න කියලා කියන්නේ සිහියෙන් ඉන්න. මේ අනිච්චතාවේ, දුක්ඛතාවේ, අනාත්තාවේ දකින්න, සතර සතිපට්ඨානෙ යෙදෙන්න, ඉන්ද්‍රිය තුල කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා තුල මේ හැදෙන සම්භූතයේ ඇත්ත දකින්න. මිසක් වෙන දෙයක් කරන්න කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ කතා කරේ ප්‍රඥාවට. ප්‍රඥාව කියන්නේ දහම් දැනුම නෙමේ, දහම් වචන නෙමේ, ඊට එහා තැනක්. දහම් දැනුම, දහම් අවබෝධයට බුදුරජාණන් වහන්සේ කවදාවත් ගැරහුවේ නැහැ. නමුත් ඒ අවබෝධය හෝ ඒ දැනුම භාවිතයට ගත්තේ නැත්නම් යම් කෙනෙක්, එතන බුදුරජාණන් වහන්සේ ගැරහුවා. ඒකයි උන්වහන්සේ මේක පහුරකට උපමා කරනවා. පහුරක් කියන්නේ එගොඩ වෙන්න පාවිච්චි කරන එකක් මිසක් කරේ තියන එකක් නෙමෙයි. අද අපි දහම එගොඩ වෙන්න හේවත් ප්‍රතිපදාවට හේවත් මේක යෙදෙන්න, මේ සම්භූතයේ ඇත්ත දකින්න නම් පාවිච්චි කරන්නේ ඔබ ඇත්තට බුද්ධෝදන පාවිච්චි කරන පහුරක්. නැත්තම් අපි පහුර කරේ තියන් යන තොටියෙක්. ඒකයි වචන කොච්චරක් දන්නවද, පද කොච්චරක් ගැලපෙනවද, පාලි කොච්චරක් දන්නවද නෙමෙයි අදාළ. දන්න එක වචනේ හරි අර්ථයේ තමන් ගීතේ කොච්චර ගලපනවද අන්න එතනයි අදාළ. එතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාවේ යෙදෙන තැන. ඒක අපි අතින් කොච්චර කිරනවද? දහම කොච්චර දන්නවද? හිත කොච්චර උපදිනවද? අද විද්‍යාඥයෝ කියනවා සාමාන්‍යයෙන් මිනිස්සෙකුට දවසකට හිත 35000 40000 කට හැදෙනවලු. ඒ විද්‍යාඥයන්ගේ කැල්කියුලේෂන් එක. දවසකට හිත 35000 40000 කට හැදෙනවලු. ඒ කියන්නේ තීරණ ඩිසිෂන්ස් ගන්නවලු සාමාන්‍යයෙන් අලුත් විද්‍යාව සොයා ගැනීම. ඒ විද්‍යාඥයන්ගේ මතේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක හිතක් හැදෙන්න හිත කෝටි කීයක් පහළනවද? අපි හා හිතමුක විද්‍යාඥයෙක් කතාවයි බුද්ධ වචනේ ඇත්ත කියලා. ඒක එහෙම නෙමෙයි. අපි හිතමුක ආ තීරණ විද්‍යාඥයෝ කියනවා. දැන් අපි ඒක පිළිගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කොහොම කිව්වද නේද? නෑ දැන් එහෙම කියাদি එහෙම ඩේට එකක් කියাদি විද්‍යාඥයෙක් කියවා කියද නික සාමාන්‍ය මොකද හිතෙන? හරි විශ්වාසයක් දැනව නේද ඒක? හරි මැති කියලා. මාත් අහපු එකක් කිව්වේ ඉතින්. අපි හා හිතමුක 35000 කියලා තීරණ. ඒවත් හේතුම් පටිච්ච සම්භූතං සම්භූත 35000. 35 නෙමෙයි මම මේ කියන්නේ උදාහරණයක් ගන්න යන්නේ 35000ක් හැදෙනවා ඒ 35000 ඇතුලේ එක්ක කාය කර්මයක් එක්ක වචී කර්මයක් එක්ක මනෝ කර්මයක් ඔච්චරයි ඒ තීරණය එක්ක කාය කර්මයක් මතින් විද්‍යාමාන නැත්නම් වචී කර්මයක් විදිහට නැත්නම් මනෝ කර්ම විද්‍යාමානයි ඔය තුනෙන් එහා හිතේ නැගෙන ඒ තීරණේ විද්‍යාමාන විදිහක් නැහැ හා ඔය 35000න් කීයක වියත් දැක්කද දාහ ඒකයි එහෙමත් නොවි ඒ කියන්නේ මේ දහම එච්චර යෙදෙවෙන්නේ නැතුව ලා අඳුරක වාගේ නිකන් බලාපොරොත්තුවක් තියාගෙන තාම මෙච්චර ප්‍රශ්න මැද්දෙන් මේ ශාසනය එල්ලිලා ඉන්නවා කියන්නේ එහෙනම් ඔබ වෙන්න බෑනේ ඔය මේ ජීවිතේ කරොප්පින් වෙන්න බෑනේ එහෙනම් මේ ජීවිතේ කරොප්පින් අත ඇඟිලි ගන්න ගයින්න පුළුවන් ඇතිනේ දුන්න දන් ගන්න කීයද වැඳපු වැඳුම් ගාන දුන්න දන් ගාන ගත්ත සිල් ගාන සිල් ගත්ත දින ගාන ගයින්න පුළුවන් නේ හැබැයි නැගුණ අකුසල් සිත් ගාන ගයින්න බෑනේ එහෙනම් අකුසලේ අකුසල් එච්චර අකුසල් සිත් නැගිලත් ගණන් කරන්න මට්ටමේ පින් කුසල් කරලා ගණන් කරන්න බැරි මට්ටමේ අකුසල් ක්‍රියාවදන් සිතුවිලි නගලා තාම ශාසනේ ඇතහැරෙන්න නැතු ඉන්නවා කියන්නේ එහෙනම් මේ ජීවිතේ කරපු එකක් වෙන්න බෑ. එහෙනම් ඔය අපි පුරාණයේ වළඳන්නේ. පුරාණයේ වළඳනවා කියන්නේ පාරමිතා වළඳනවා. පාරමිතා පාවිච්චි කරගන්නවා. හැබැයි ඕක ගෙවෙනවා. දැන් මෙතන ඉන්නේ ගණන් කරන්න පුළුවන් පිරිසක් නේ. ගණන් කරන්න බැරි පිරිසක් ඉන්නවනේ මේ මුළු විශ්වෙම. මේ වෙලාවේ මුළු 31 ලෝක තලයේ මියම් තැනක පිරිසක් බණහනෝ නම් ඒ පිරිස හැමෝම ගණන් කරන්න පුළුවන් මට්ටමේ ඇති. හැබැයි ලෝකේ ඉන්න සත්වය ගණන් කරන්න බෑනේ. එහෙනම් එච්චර ෆිල්ටර් වෙලා ඉන්න. ඒකයි. ලොකු පුණ්‍ය ශක්තියක් මත මේ ඉන්නේ. ඒක හිතා ගන්න බැරි තැනක තියෙන්නේ. ඒකයි. ඒකට එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. බුදුහාමරෝ බහුකාර්ක සූත්‍රයේ දේශනා කරන කරුණු හතරක් අවශ්‍යයි මේ ගමන යන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුදම් පටිපදාව. යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුදම් පටිපදාව යෙදෙන්නේ ඒ තුල ඒක කරන්න පුළුවන් වෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල සද්ධර්ම හඳුන විතරයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල සද්ධර්මය ඇහෙන තැන තමයි යෝනිසෝ මනසිකාරය සහ දම්මනුදම් ප්‍රතිපද දෙන්නේ. දැන් ඔබ මෙහෙ ආපොත් බලන්න. මට නම් ඊයේ හරි පෙරේද හරි මට වඩිද්දි ඔය පාරෙන් මේ උපාසක සීල ශ්‍රාවික මාසෙක කෙනෙක් හම්බුණා. දවසකට කීපාරක් වන්දනා කරන වැද්ද? සංඝ රත්නේ දවසකට කීපාරක් වන්දනා කරනවද? බුද්ධ රත්නේ මෙතනින් මෙහාට වැඩියොත් එහෙම බුද්ධ රත්නේ වන්දනා කරන්න පුළුවන්. මෙතනින් උඩට වැඩියොත් එහෙම මහා මෙත්තාව පතුරවන්න පුළුවන්. මෙතන හිටියොත් එහෙම දාන මාන දෙන්න පුළුවන්. අතන ගියොත් එහෙම පින්නපාත් දෙන්න පුළුවන්. කුස්සිර ගියොත් එහෙම දන් දෙන්න පුළුවන්. එතනින් පළල වැඩියොත් එහෙම භාවනා කරන්න පුළුවන්. බලන්න පරිසරයක් සැක්සෙන විදිය. වෙනදා ඔය අත් උස්සලා අපි කතා කරපු දේවල් බුදුන් ඉදිරියේ අද්දෙක එකතු නොවුන අත් අවුරුද්දක් දෙකක් තුල කොච්චර බුදුන් ඉදිරියේ එකතුලැද්ද කොච්චර වන්දනා කරලැද්ද ඔය වන්දනාව ඒ භාගතුන් වහන්සේ සඳහාමයි ඒ ධර්ම රත්නේ ඒ සංඝ රත්නේ සඳහාමයි එහෙනම් ඒ වන්දනාව අති ශ්‍රේෂ්ඨයි ඒ වන්දනාව අති උත්කෘෂ්ඨයි ඒ වන්දනාව අති පාරිශුද්ධයි හේතුව ඒ වීතරාගී වීතදෝෂී වීතමෝහි ගුණයයි ඒ වන්දනාවනේ අපි සසරක් ආපු ගමනේ අපේ වන්දනාවට අහු උනේ රාග දේශ මෝහ අපි ඒකත් එක තමයි යෙදිලා ඒකත් එක තමයි අපි අහු වෙලා හිර වෙලා හිටියේ නමුත් ආන් ඒකෙන් මිදිලා අපි වීතදෝෂී වීතමෝහි ගුණයකටද වන්දනා කරනවා එහෙනම් ওই වන්දනාවේ ප්‍රතිඵල තියි පිඟදුනේ හැම වෙලාවම ලැබෙන දේ ගැන තමන් සතුටු වෙන්න ඕන. නොලැබුණු දේ ගැන දුක් වෙන්න එපා. මේ මොහොතේ සතුට නැත්තම් ඉස්සරහට යන්න බෑ. මං දවසක් එක වාක්‍යයක එක ওই වාහනේ කරි මොක්කරි වඩිද්දි මං දැක්කා වාහනේ ගහලා තිබ්බා. අපිට හැම වෙලාවෙම බුදුහාමුදුරු අමතක කරලා හිටියට අන්තිමටම කවුරුත් නැති වෙලාවේ බුදුහාමුදුරු ළඟට යද්දි බුදුහාමුදුරු අපිට එක තරහ නැහැ කියලා. ලෝකේ හැමෝම ළඟින් ඉන්න කට්ටිය කෙස් ගහක වෙනසෙන් වෙනස් වෙන්න පුළුවන්. හැමදේ වෙනස් වෙන සුළු අනිච්චයින නේද? ඒ අතර භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. පුද්ගලයක වශයෙන් නෙමෙයි, ගුණ කඳක් වශයෙන්. ආන්ගේ ගුණකඳ තුලට තමා ආන්ගේ බුද්ධ කියන ස්වභාවයට තමා ශ්‍රාවකයෙක් විසින් යන්නේ. ශ්‍රාවකයෙක් ගමන් කරන්නේ ආන්ගේ පිරිසුදු හිත කියන තැනපත් වෙන්න. ශුද්ධ තැන. ආන්ගේ පිරිසුදු පාරිශුද්ධ බ්‍රහ්මචර්යාව පූර්ණ වන එදාට නිවන් මඟ පිරිලා. පිඳුනේ සතුට කියන එක හිතේ හැදෙන්න ඕන. ඔබ සතුටින් ඉන්නේ. ඔබට සතුටුයිද දැන්? කඳුළු අඩු නැතුව විඳිනවා තාම වුණාට නේද? පිඟදුනේ කොච්චර සෝසුසුම් හෙළුවත් ශාසනයේ තියෙන අපට සතුටින් ඉන්න පුළුවන්. ඕනෑම දුකක් ආපු වෙලාවක, හිතට දරන්න බැරි ප්‍රශ්නයක් ආපු වෙලාවක, හිත කඩාවැටිච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ ගැන ධර්ම රත්නේ සංඝ රත්නේ මාත්‍රයක් සිහිුණොත් අඩුම ගානේ ඒ දුකෙන් භාගයක්වත් ටිකක් අඩු වෙන්නේ නැද්ද? ඒ මග වඩලා නෙමෙයි, ඒ අනිච්ච දුක්ඛ මෙනෙහි කරලා නෙමෙයි, ඒ සිහිපත් වුණ එකට. ඒ සිතුවිලි මාත්‍රේ එච්චර තමන්ට සැනසීමක් දෙනවා නම් ඒ අවබෝධයට පත් වුණ දවසක කොහොම සැනසීමක් ඇද්ද? ඒ ගමන් මගේ අවබෝධයට පත් වෙදී ලැබෙන සැනසීම කොච්චරද? ඒක හොඳට බලන්න. ලොකු දුකක් ආපු වෙලාවක අපි මුලින්ම ගියේ ඒ වගේ තැන් කරා. ඒකයි මම කියන්නේ අපි මේ ශාසනයට ආවේ ශාසනය ළුණේ ඇත්තටම අහම්බෙන්. විසි වෙලාවේ අපි හැමෝම දැවැන්ත පුණ්‍ය ශක්තියකින් විසි කරලා දැම්ම ශාසනයට. ඒ වෙලාවේ ඉඳලා ආන් අර සසරක් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය විපාක දෙන පරිසරය හැදුනා. දැන් ඒ පුණ්‍ය ශක්තියින් එනවා නැගෙන සිතුවිලි ක්‍රියාවදන් නොසේ ප්‍රසාදේ හිතේ ඇති වෙද්දි, චිත්ත ප්‍රසාදේ ඇති වෙද්දි, බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙද්දි, භක්තිය ඇති වෙද්දි, දාන සීල පාරමිතා තුල පාරමීදම් නැවත පිරෙද්දි ආන් අර පරිසරයට විපාක දෙන්න පරිසරයේ මේ මොහොත සකස් වෙන ඔය හිත ඇතුලේ. එතකොට අපට නොදැනී අපි මේ ගමන යනවා. ඒකයි මේ ශාසනය ආයාසයෙන් තොරයි, નિરાයාසයි. අනිත් සියලුම ධර්මතා එෆර්ට් එකක් දාගෙන වීරියෙන් යන්න ඕනේ. හැබැයි මේක નિરાයාසයි. මාර්ගය තුල ගමන් කරන එක નિરાයාසයි. ඒ යන්නේ අවබෝධයත් එක්ක. මග වැඩෙනවා. කාලයක් මේක පුරුදු කරද්දී මේක වැඩෙන තැනටපත් වෙනවා. ආන් ඒ තැන නැගෙනවා ප්‍රීතිය. ඒකට කියනවා බොජ්ජංග නැගෙනවා කියලා. ඒ ප්‍රීතිය. පිංගතුනි නැවතමම කියන්නේ ලොකු දුකක් ආපු වෙලාවටත් බුදු පිළිමය දිහා දැක්කහම, බෝධිය දිහා බලපුවාම, චෛත්‍ය දිහා බලපුවාම ඒකේ දුකෙන් යම් ප්‍රමාණයක් හරි මිදෙනවා නම් ඒකේ කොච්චර ශක්තියක් ඇද්ද සිතුවිල්ලේ. එහෙනම් ওই සිතුවිල්ල ක්‍රියාවට නැගලා ওই සිතුවිල්ල යම් දවසක අපි මේ ශාසනයේ නිවන පිසි යොදවන තැනදී ආන් ඒකයි කියන්නේ මේක භාවිතා බහුලී කතා කරන්න ඕන. නිතර නිතර මෙනෙහි කරන්න ඕන. අඩුම ගානේ මේ ලැබුණු අවස්ථාවන් නිතර නිතර මෙනෙහි වෙන්න ඕන. නැත්තම් උකටලී වෙනවා. නැත්තම් හිරියොත් අප බිඳෙන්න පටන් ගන්නවා. පවට ලැජ්ජාබයි නැති වෙන්න පටන් ගන්නවා. එහෙමුණොත් අර දැවැන්ත අකුසල් විපාකන පරිසර නැවත මේ හිතුල පිහිටනවා. ඊට පස්සේ මේ වෙද්දී විපාක නොදෙන දැවැන්ත අකුසල් නැවත එන්න පටන් ගන්නවා. සාසනෙන් විසිනවා. සාසනෙන් විසිනවා. ඔබත් එක්ක එකට ආපු කී දෙනෙක් අද තැන් තැන් වල නැතිලා තියෙනවද? සමහර ඔබට කලින් පටන් ගත්තේ කට්ටිය මේ ජීවිතේ. සමහර කට්ටිය ජීවිතේම නැවතිලා. හැබැයි කී දෙනෙක් මේ වෙද්දි තැන් තැන් වල නැවතිලාද? නැවත ඒ කට්ටියගේ සුපුරුදු ජීවිතේ යොමු වෙලාද? ඒ තුල ගමන් කරන්නේ නැද්ද? ආවා විසි වුණා. ආවා විසි වුණා. ඒකෙන් තාම අපි යනවා ඉස්සරහට. හැබැයි ඒක තීරණය වෙන්නේ පරිසරය සහ පුණ්‍ය ශක්තිය ලැබෙන අවබෝධයත් එක්ක. පරිසරයේ පුණ්‍ය ශක්තිය සහ අවබෝධයත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඒක වෙන්න නම් වෙන්න මේ දහම ටික ටික ජීවිතේ ඇතුළු කරගන්න ඕන. අච්චර තීරණ ගන්නවා කියලා විද්‍යාඥයෝ කියනවා නම් ඊට වැඩිය හිතාගන්න බැරි ප්‍රමාණයක් හිතුල ක්‍රියාව දැන් නැගෙනවා නම් අඩුම ගානේ Tamanට අතක ඇඟිලි තරමටවත් ජීවිතේට දහම යෙදিলাද කියලා බලන්න ඕන. ඒක පටන් ගන්න ඕන. ඒක පටන් ගන්න ඕන. කවද්ද? ලබන අවුරුද්දේ හරි පටන් ගන්න අද ඉඳලා වැඩ පිළිලක් තියෙන්න ඕන. ඒක ගොඩාක් දැනෙන වෙලාවල් තමයි අපි කොතනද කියලා දැනෙන්නේ මරණාසන්න වේදනාවක් එන්න ඕන. නැත්තම් ජීවිතේ දෙවැන්ත කඩාවැටීමක් එනවා. ඒ වෙලාවට අපිට දහම කිට්ටුවත් වෙන්නේ නැත්තම් ඔබේ ජීවිතේ ඉඳ හිටෙහෙම වෙලා ඇති. සමහර පහුවලයක මතක් වුණේ. ඒකයි බුදුහාම දේශනා කරනවා පින්වත් මහණනි මේ ලෝක සත්වයාට මරණ බය දෙනුනේ නැත්තම් මේ ධර්ම මාර්ගේ ගමන් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ උත්තරයක් හොයනවා. උත්තර හොයලා 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 උත්තරයක් නැති ප්‍රශ්න උත්තරයක් හොයන්න තියෙන බව මතක් වුණොත් විතරයි පිංගුතුනි මේකේ ගමන් කරන්නේ. අපි කොච්චර ප්‍රශ්න වලට උත්තර හොයනවද? ඒ ඔක්කොටම උත්තර බාගෙට හෝ කොහොම එක්ක උත්තරයක් හම්බ නැත්නම් බාගෙට හම්බ නැත්නම් හම්බෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් තාම හොයාගන්න බැරි. ඒකට තියෙන උත්තරේ සද්ධර්ම ශ්‍රවණය තුල විතරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්ධය තුල විතරයි. ඒක මතක් වුනේ නැත්නම් ඒ ප්‍රශ්නේ තියාගෙන අපි මැරෙනවා. එහෙනම් ඒ ප්‍රශ්නට උත්තර දෙන්න නැවතු උපදින්න වෙනවා. පින්දුනි බුදුහාම කියන දේශනා කරනවා මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තං සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. අල්ප මාත්‍ර සැපයක් අතහැරීමෙන් මහත් සැපයක් ලැබෙන බව යමෙක් දනී නම් එයා ඒක අවබෝධ නම් ඒ ප්‍රඥාවන්තයා අල්ප මාත්‍ර වූ සැපේ අතහැරනවා කියනවා මහත් වූ සැප උදෙසා. හැබැයි දහමක් නැති කාලේ ගෙදර අද වගේ දවසක ගෙදර ටිකක් ඉල නිදාන් ඉඳලා ෆිල්ම් එකක් බලලා එළියට ගිහින් කෑම ටිකක් කාලා ඉන්න එකේ සැපයක් නැද්ද? ඈ නැත්තම් බෝතලයක් ළඟ තියාගෙන ඉඳගත් එකේ සැපයක් නැද්ද පොඩි? පස්සේ සිහිවිකල් වුණාට පොඩි ජොලියක් කික් එකක් තිබ්බනේ ඒකේ නේද? පොඩ්ඩක් හරි තිබ්බනේ. එදා නම් ගොඩක් විදිහට තිබ්බා. නමුත් දැන් බලද්දි පොඩ්ඩක් හරි තිබ්බනේ. එහෙනම් අද ඒව අතහැරුණේ කොහොමද? ටික ටික ඒකේ වටිනාකම අඩු වුණා. ඔබ ඒක අතහැරියේ නෑ. ඔබ ඒ සෙනසුරාදා දිනේ අතහැරලා නෑ. අතහැරෙමින් යනවා. අතින් වගකීම් වලින් ඒ සියල්ලම බැඳිලා තියෙද්දි චිත්ත අභ්‍යන්තරයේ වටිනාකමින් ඒක අතහැරෙනවා. එහෙනම් මේ ශාසනයේ තියෙන අතහැරන ප්‍රතිපදාවේ මිසක් අතහරින කේ නෙමෙයි. ඔබ බලෙන් අතහැරලා ආපු ඒවා තමයි හවසෙදි ඕන වෙන්නේ. ඔබ බලෙන් අතහැරලා ආපු එක ඒව ගැන සම්බන්ධය තමයි තාමත් බලාපොරොත්තුවක් තියෙන්නේ. හැබැයි ඔය අතර ඇති ඔබේ ජීවිතය ඇතුලේ මේ වෙද්දි අතහැරුණ ටිකක් මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං. එදා හිතන් හිටිය ලොකු සැපයක් කේක් කියලා. හැබැයි මේ පාරමිතාවත් එක්ක මේ දහම ඇහෙන්න ඇහෙන්න තේරෙන පටන් ගත්තා. ඒකේ පොඩි සැපයක් තිබ්බා. හැබැයි දැනුත් තේරෙනවා ඒක සැප නෑ නෙමේ. ෆිල්ම් එකක් බලන එක ඒ ඒ ඒ කාම ලෝකයේ ඒ ඒ ජීවිතයේ දවස් දෙකක් ගෙවෙන එක සැප නෑ නෙමේ. සැප නෑ කියලා නෑ. සැපේ වගේ දැනෙනවා. හැබැයි ඊට එහා වටිනාකමක් අද තියෙනවා. ඒ වටිනාකම තේරුම් නැතත් ඒකයි අද මෙහෙම දවසක් කැපෙලා තියෙන්නේ. ඒකයි මාසෙට පාරක් හෝ පොය දවසක් හෝ කැප වෙන්නේ. අරව කරන්න බැරි හින්දා නැති හින්දා එහෙම නෙමෙයි. අකමැති හින්දාත් නෙමෙයි. නමුත් පොඩි හරි වටිනාකමක් හැදිලා තියෙනවා ඊට එහා ඒ දිනේ සම්බන්ධයෙන්. ඒ නිසා ඒ දවස අර කාම ස්වභාවයෙන් අර කාම ලෝකෙන් අතහැරෙනවා. අන්න අතහැරීමේ අතහැරෙන ප්‍රතිපදට එකතු වුණා. අන්න අතහැරෙන ප්‍රතිපදට එකතු වුණා. එහෙනම් මේ ගමන ඉස්සරහට යන්නේ ප්‍රතිපදාවෙන්. ප්‍රතිපදාව පටන් ගන්න තැනම අතහැරෙනවා. අතහැරෙන්නේ අවබෝධයෙන්. සමහරට අතහැරෙන බොහොම පොඩි දෙයක්. හැබැයි අතහැරෙමින් මේ කියන්නේ අතහැරන ප්‍රතිපදාය තියෙන්නේ. ඒ අතහැරෙන්නේ හිතේ තිබ්බ දේවල් මිසක් අතේ පයේ තියන් හිටපු දේවල් නෙමෙයි. අද මේ වෙදි කොච්චර දේවල් මේ වෙදි අඩු ගන්න පැය ගානට අතහැරලා තියෙනවනේ. සමහර මිනිස්සු ඉන්නවනේ පිඳුනේ ගෙදරින් එළියට යන්නේ නැති. කොච්චර දේවල් අල්ලන් ඉන්න කට ඉන්නවද? හැබැයි අද අපට තේරෙනවා පොඩ පොඩට තේරෙනවා තමන්ට කියලා වෙන් වුණ හැම දෙයක් තුලම තමන්ගේ නිදහසට බාධාලා තියෙනවා. මේක මම මේ දුමානිකෝ කියන්නේ. තමන්ට කියලා වෙන් වුණ හැම දෙයක්ම තමන්ගේ කියලා දැනෙන හැම දෙයක්ම තමන්ගේ කය ඇතුළුව මේ හැම දෙයක්ම තමන්ගේ නිදහසට බාධා කරලා තියෙනවා. හැබැයි නිදහසක් හොයාගෙන සැපයක් හොයාගෙන ආස්වාදයක් හොයාගෙන බලාපොරොත්තුවක් තියාන තමයි ඒක ලං වුණේ. මේ ජීවිතේට ආවෙත් එහෙමනේ. මනුස්ස ලෝකෙට ආවෙත් එහෙමනේ. මේ කය මුලින්ම තමන්ට හිමිනුත් එහෙමනේ. එහෙනම් මේ වෙද්දි තමන්ට හිමි වෙලා තියෙන, තමන්ට අයිති වෙලා තියෙන, තමන්ගේ නමට වෙන් වෙලා වෙන් වෙමින් වෙන් වෙන්න තියෙන හැමදේම මේ ආර්ය මාර්ගයට බාධා කළානේ. නිදහසට බාධා කළානේ. හැබැයි ඒ වගේ අද මිදෙන්න බෑ. මිදෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ මිදෙන ක්‍රමේ හිතත් එක්කයි ක්‍රියාත්මක. ඒ නිදහසට බාධාවක් වශයෙන් අපට දැනුණට ඕකේ අභ්‍යන්තරේ ඇත්තම එහෙම බාධාවක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්තුන් එක්ක, ද්‍රව්‍ය වස්තු පුද්ගල එක්ක මේ ශාසනයේ ප්‍රශ්නයක් නැහැ. ද්‍රව්‍ය වස්තු පුද්ගල එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ශාසනයේ ප්‍රශ්නේ කතා කරන්නේ හිතත් එක්ක. මේ ශාසනයේ කෙලෙස් ගැන කතා වෙන්නේ හිතත් එක්ක. මේ ශාසනයේ නිවන කතා වෙන්නේ හේතුම් පටිච්ච සම්බුත කියන ආංගි ධර්ම න්‍යායත් එක්ක. හැබැයි අද අපට බලපුවම ගෙදර දවසකට වහලා එන එක, දරුවෝ පැය ගාණකින් තමගෙන් ඈත් වෙන එක, තමන දවසක් කැප කරලා මේ දේ කැප වෙද්දී අනිත් වැඩ කටයුතු වලින් තමන්ට මිදෙන්න වෙන එක. බාහිරින් බලපුවම හරි අමාරුයි වගේ. ඇයි ඒක මේ ගමන්ට බාධායිනේ. සමහරවිට කියන්නේ මට දරුවෝ ඉන්නවා, මට වස්තුව තියෙනවා, මට වැඩ තියෙනවා, මට වගකීම් තියෙනවා, මට එන්න වෙලාවක් නැහැ. ඒ කැප කරගන්න විදියක් නැහැ. ඒ හැමෝටම හිතෙනවා මේ වස්තුන්ගෙන් වෙන්වීම තමයි ධර්මය කියලා. මේ වස්තුන්ගෙන් වෙන්වීම තමයි ප්‍රතිපදාව කියලා. නැහැ. බුදුහාඳුරෝ දේශනා කරන්නේ සතර සතිපට්ඨානය තුල ද්‍රව්‍ය වස්තු පුද්ගල තුලින් වෙන්න මේ නිවන් මඟ සාක්ෂාත් කරන විදිය. ඒකට භික්ෂුවකට අල්පේචතාවය අවශ්‍යයි. භික්ෂුවක ජීවිතේ වෙනයි. ගිහියගේ ජීවිතේ වෙනයි. අවබෝධය විතරයි උදේ හැම තැන් දෙකේම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වත් කියලා නැහැ ධර්මයට එද්දි වෙන්න මේ ටික අයින් කරන්න කියලා. බුදුහාමුදුරු කිව්ව එකම එක දිහායි ධර්මයට එද්දි හිත දිහා බලන් ඉන්න. මේ හිතේ නේද කෙලෙස් දිහා බලන් ඉන්න. එතකොට තේරෙයි ප්‍රශ්නේ තියෙන්නේ එළියද ඇතුළේද කියලා. නමුත් කොච්චර ධර්මයේ ගියත් අපේ ප්‍රශ්නේ එළියේ. ඒකයි කවුරුර මොකක් හරි කිව්වොත් එimhe තරහ යන්නේ එළිය කෙනත් එක්ක. සපක් ලැබුණොත් අපිට දෙන්නේ මේක එළියෙන් ලැබෙන එකක්, එළියේ තියෙන එකක්. දුකක් ආවොත් ඒක එළියෙන් එන එකක්. ඒකයි මේ අවිද්‍යා තෘෂ්ණාසගත හිත වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්නේ එළියේ තියනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මේක ප්‍රශ්නේ ඇතුළේ තියෙන එකක්. ඒකයි මේ ශාසනයට කියන්නේ උඩුගම් බලයන්නේ කියලා. එළියේ ප්‍රශ්නට උත්තර හොයන්න බෑ. එළියේ ප්‍රශ්නට පැලැස්තර ගන්න පුළුවන්. මේක දකින්න ඕන. ඔය හිත රැක ගන්න ඕන. ඒකට මේ දහම පිළිසරණ ගන්න ඕන. ඒකට එක කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන. පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයක් තමන් හිතත් එක්ක හදා ගන්න ඕන. ඔයක සූත්‍රයක දේශනා කරන බුදුහාන බුදුරයන් වහන්සේ අපි හිතනවනේ බණ භාවනා කරන්න නම් දහම් මනසිකාර කරන්න නම් සද්ද බද්ද නැතනකට යන්න ඕන නේද? සද්ද බද්ද නැතනකට යන්න ඕන, ශුන්‍යාගාරයකට යන්න ඕන, කැලේකට වගේ යන්න ඕන. එතකොට දැන් ගිහි කට්ටිය කවද්ද කැලේකට ගිහින් කරන්නේ? ඔක කවද්ද ගල් ගුහාකෙම තරණය කරලා යන්නේ? කොටිය ගහයි ගියාට පස්සේ පුළුවන් ඒද ගල් ගුහාවක සතියක් දෙයක් ගිහින් ඉන්න? ඔය මහත්මිල්ලට එම ගල් ගුහාවක තනි පංගලම කැලේ. ඒක පූර්ණ කාලින මේ ජීවිතේ කැප් කරපු කට්ටියට වදාළ දෙයක්. හැබැයි බුදුහාම දේශනා කරනවා ආකංකෙය්‍ය සූත්‍රයේ ශුන්‍යාගාරය කියන්නේ තමන් භාවනාවෙන් තමන්ගේ හිත තුල හදාගන්න දෙයක් කියලා. උනාදී සූත්‍රය දේශනා කරනවා භාවනාවෙන් තමන්ගේ හිත තුල ශුන්‍යාගාරය හදාගන්න ඕන. ආන් ඒ හදාගත්තට පස්සේ තමන්ට මොන ශබ්දාවත් මොන විදිහට තමන් ලෝකේ හැසිරුණත් ඉන්න තැන නෙමෙයි ප්‍රශ්නේ. ඇයි? හිත ශුන්‍යාගාරයක් බවට පත් වෙලා. ශුන්‍යාගාරයක් කියන හිස්තැනක් නෙමෙයි. හිස්තැන මොකද්ද කියලා ආවුදුන තැන. කෙලෙස් වලින් හිස් වෙන්නේ කොහොමද කියලා ආවුදුන තැන. හිස්තැනකට ගියා කියලා හිතේ තියෙන කෙලෙස් හිස් වෙන්නේ නැත්තම්, ඒ ප්‍රතිපදාව දන්නේ නැත්තම්, කයෙන් හිස්තැනක හිටියට, කයෙන් නිදහස්තැනක හිටියට, කයෙන් ශුන්‍යාගාරයක හිටියට හිත දින ශුන්‍යාගාරයක නෙමෙයි. හැබැයි මේ ප්‍රතිපදා තුල භාවනා යෙදিলা, භාවනාව තුළ මේ ධර්ම මනසිකාරය තුළ හිත ඒ මට්ටමටපත් වෙලා නම් ඔබ ඉන්නේ නගරයක් මැද වුණත් ඇත්තටම ඔබ ඉන්නේ ශුන්‍යාගාරයක. ඒකයි බෞද්ධ දේශනා කරන්නේ. එහෙනම් මේක හිතත් එක්ක කරන කතාවක්. ද්‍රව්‍ය වස්තු පුද්ගලත් එක්ක කරන කතාවක් නෙමෙයි. අපි මුලින්ම මේ මාර්ගයේ යද්දි තේරුම් ගන්න ඕන නොතන ප්‍රශ්නේ තියෙන්නේ එළියේ නෙමෙයි ඇතුලේ. හැබැයි ඒක හිත පිළිගන්නේ නැහැ. ආන් ඒ හිත පිළිගන්නේ නැති දේ තමයි ටික ටික ඉතර ඔප්පු කරන්න මේ දහම දුවන්න ඕන. අපි ඒක බලමු. බුදුහාම දේශනා කරනවා නගරං යතා පච්චත්තං ගුත්තං සන්තර බාහිරං ඒවං ගෝපේ තත්තානං කනෝ වේමා උපජ්ජගා කනෝතීතාදි සෝචන්ති නිරයම්හි සමප්පිත. මේ හිත ගැන උනා දේශනා කරනවා. හිත පිටිසර නගරයක් රකින් රජෙක් වගේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් රැකවල් දාගන්න ඕන. පිටිසර නගරයක් රකින් රජෙක් වගේ තමන් තමන්ගේ හිතට අභ්‍යන්තරයෙන් සහ බාහිර රැකවල් දාගන්න ඕන. ඒ රැකවල් දා හිටිට මදි. මේ අල්ප මාත්‍රු මේ ලැබුණ මේ ෂණ සම්පත් ගැන තමයි සිහිපත් වෙන්න ඕනේ. ඒ සිහිපත් වෙලා මේ ලැබිලා තියෙන බොහොම කුඩා කාලය ඇතුළත වෙන්න මේ ධර්ම මාර්ගයේ මෙනෙහි කරන්න ඕනේ, මානසිකාරය කරන්න ඕනේ. එහෙම කරගන්න බැරි වුණ පිරිස නිරයම්හි සමප්පිතා. නිරයදිලා, නිරයට වැටිලා දුක් විඳිනවා කියලා කියනවා. අපි හොඳටම දන්නවා අපිට ප්‍රශ්නයක් එද්දි, ගැටලුවක් එද්දි, මරණය ලං වෙද්දි අපට ඒකට මූණ දෙන්න බැරි, හිත කඩා වැටෙන එකම එක තැනක ශක්තිය නැහැ. රැකවරණේ නැහැ, ආරක්ෂාව නැහැ. කොහෙද? හිතේ. ඇයි ඒ? අනිත් හැම තැනටම අපි ආරක්ෂාව යෙදුවා. අනිත් හැම තැනම බැලුවා. නමුත් තමන්ගේ නගරය රැක ගන්න තමන් නගරය රැක ගන්න තැනට තමන් ආරක්ෂාව යොදලා තිබ්බේ නැහැ. එහෙනම් ඔය හිත නගරයක් රකින්න රජෙක්ව රකින්න ඕන. ඒක අර්ථකථනය කරන්න පුළුවන් වෙන්නේ මෙහෙම. නගරයක් රකිද්දි සතුරු ඇතුල් වෙද්දි සතුරු කරදරයක් එද්දි ඒකට අදාළ ප්‍රතිප්‍රහාරය දෙන්න ඕන. ඒකට අදාළ ක්‍රමවේදය දෙන්න ඕන. එහෙනම් තමන් මේ ධර්ම මාර්ගේ නම් ඉන්නේ. තමන්ට මේ ලැබිලා තියෙන වෙලාව ගැන, ලැබිලා තියෙන කාලය ගැන අවබෝධයක් තියෙනවා නම්, අකාලිකත්ව තුළ යම් හරි අවබෝධයක් තියෙනවා නම්, කෙලෙස් දහම් අභ්‍යන්තරේ නැගෙද්දි, කෙලෙස් තමන්ගේ හිත තුළ නැගෙද්දි, තමන්ගේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් මත්වෙද්දි තමන්ට මතක් වෙන්නේ තමන් මොන සිතුවිල්ලකද ඉන්නේ කියලා. රාගයේ, ද්වේෂයේ, මෝහයේ මතුවෙන දේවල් බාහිරින් තමන්ට එකතු වෙද්දි, ඒ පරිසරයේ සමන්ට අභ්‍යන්තර බාහිර ගැලපෙද්දි තමන් දැනගන්න ඕන ඒවෙන් කොහොමද මිදෙන්නේ කියලා. ආන් එතන දහම යෙදෙන්න ඕන. ආන් එතන තමයි බුදුරජාණන් දේශනා කරන්නේ නගරයක් පිටිසර නගරයක් රකින්න රජෙක් වගේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් රැකවල් දාන්න, රැකවල් දාන්න තියෙන ධර්මයෙන්මයි. එහෙනම් රැකවල් දාන්න බෑ අපි මේ ධර්ම මාර්ගය යෙදුන්නේ නැත්නම්, ධර්ම මාර්ගේ පුරුදු පුහුණු කරේ නැත්නම්. කොහොමද ඒක කරන්නේ? ජීවිතේට කොහොමද ඒක ළඟට ගලපගන්නේ? ජීවිතේල කොහොමද ඒක දකින්නේ? දවසකට කොච්චර ඒවා හම්බුණත් අපි ඒක දකින්න දක්ෂ නැහැ. දැන් මේ වෙලාවේ තියෙන එකක් මම කියන්න හැමෝටම. කියන්නද? දකින්න එකක් එක්ක කොන්දරි දෙනවා. එක්ක නිදිමතයි, එක්ක බඩගිනි, නැත්නම් අමාරුයි වගේ. එහෙම නැත්නම් දන්න දෙම නෙමේ ආවුදුරු කියන්නේ. ඕ වගේද දෙන්නකො නිකන් අනිච්චෙන් දුක්ඛෙන් අනත්තෙන් යන්න අපට. දන්න දෙම නේ කියන්නේ. ඕක අපි අහලා තියෙනවනේ, අපි දන්නවනේ. ඔය තියෙන්නේ දකින්න තියෙන තැන්. හිත පීඩාවටපත් වෙලා එක්ක කායිකව එක්ක මානසිකව එතෙන්න දහම් මතක් වුණේ නැනේ. එකම අමාරුව දවස් කීපාරක් හැදෙනවද? එකම අමාරුකම් දවස් කීපාරක් හැදෙනවද? පුරුදු වශයෙන් තියෙන අමාරුකම් ඇති, කායික අපහසුතාව ඇති. එකම පුරුදු කොච්චර දවසකට කීපාරක් තමයි අපහසුතාව ඇති කරනවද? හැබැයි අද අපිට ඒව සාමාන්‍යයි. ඒක කරනකොට අප දහම යදුන්නේ නැහනේ. ආශ්වාදය ආපු තැන් කොච්චර තිබ්බද? ආශ්වාදය උපරිමට ගත්ත තැන් කොච්චර තියනවද? ආශ්වාදය දැනෙන තැන් කොච්චර තිබ්බද දවසකට? ඒ කියන්නේ හොඳට මේක ලෝකේ සාරායික දෙනුන තැන්. දැන් අපි හොඳට ඇල්න තැනක් තියෙනවා. කෑම ටිකක් කනවා. හොඳ දෙයක් ලැබෙනවා. හොඳට නිින්ද යනවා ඈ. ඉඳගත්තම් පුටුවකින් හොඳ පුටුව. දැන් මේ ලෑල්ලක වගේ ඉඳන් ඉන්නේ. ඔක හොඳ පුටුවකින් ඉඳ ගන්නවා. ගෙදර ගිහලා අර සොම්ද අර අඟලක් අඟල් පහකට බහින පුටුව ඉඳගත්ත පස්සේ පුදුම සැපක් නැද්ද? ඒ වෙලාවට මණිච්චය කියලා තේරුණාද? නෑ. මෙහෙනම් ඉතින් කාඩිවදී බතුයි වගේ තියෙන ගෙදර ගිහිල්ලා යන ගමන් හරි අද රැයට අනේ අද උදේත් කන්න හම්බුනේ නැදල් කන යන ගමන් පොඩ්ඩක් අපි බලමු කාඩේ කරකින් කාලා යන්න. දැන් කද්දි මණිච්ච අනිච්ච දුක්ඛ මනහේ සර කරගෙන ගිහින් කෑවේ. නෑ නෑ. මං කියන්නේ එච්චර ආශෝද පැත්ත නෙමෙයි. දුක් ආපු වෙලාවල් තියෙන්නේ ජීවිතේ. කායිකව වේදනාව දෙන තැන් තියෙන්නේ. මානසික වේදනාවක් තැන් තියෙන්නේ. ඒ තැන් වල දහම යෙදෙන්නේ නැහනේ. අඩුම ගානේ ඒක අනිච්චය කියලා මතකගෙන කොච්චර පරක් වෙනවද? එළිය කෙනා නම් නිච්චයි, ප්‍රශ්න අපතන නිච්චයි, ඔක්කොම නිච්චයි. හැබැයි අනිච්ච මතක ඊට පස්සේ. ඇයි ඒ? භාවිතා වෙන්නේ මේක බහුලව භාවිතා වෙන්න ඕනේ. ඒ භාවිතා කරන්න තමන්ට දැනෙන තැන් වලින් අල්ලන්න ඕන. ආන් එහෙම අල්ලන තැන අල්ලන් එහෙම මේක දකිමින් ගියොත් තමයි යම් දවසක ඇත්තටම ප්‍රශ්නයක් නැති තැන තියෙන ප්‍රශ්නේ තේරෙන්න පටන් ගන්නෙ. මං ඇහුවොත් එහෙම ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? නේ? දැන් අපි මනුස්ස ලෝකෙම කැවුනේ. ජාති වෙලා ඉන්නේ. දැන් මොන ලෝකෙද ඉන්නේ අපි? ඈ? මනුස්ස ජාතියේ. දැන් මේ මනුස්ස ජාතියට තියෙන ප්‍රශ්නේ මොකද්ද? නේ? දැන් අපට මග වඩන්න තියෙන ප්‍රශ්නේ මොකද්ද? ජාතියමද? නෑ නෑ. මිනිස්සුයෙකුට ඇහුවොත් එහෙම මනුස්ස ජාතියට මනුස්ස ජාතිය ඉපදුනට පස්සේ මොනවද තියෙන ප්‍රශ්න කියලා? මේ මෙදයින් පස්සේ මෙයා ඉන්නවා නම් අවුරුදු 80ක්. මේ කාලේ තිනවනේ ටික. උපන්දාසිට මැරෙන තෙක් තිනවනේ ටික. ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න උතරනේ තියෙන්නේ. ලෝකයාගෙන් ඇත්තටම ප්‍රශ්න කොහෙද තියෙන ඇහුවොත් එහෙම. එයා කියයි බෙන්න මෙදා ඉඳලා මේ දක්වා තිරණ ටික තමයි ප්‍රශ්න ටික කියලා. ඒ කියන්නේ අපට දුකින් නිදහස් වෙන්න කියලා අපි කරන්නේ මොනවද? ඉපදුනාට පස්සේ තියෙන දුක් ටික දනසන තමයි අපි හදන්නේ. ඇත්තටම දුක මොකද්ද? ඇත්තම දුක මොකද්ද? අපෙන් ඇහුවොත් එමු දුක මොකද්ද කියලා අපි දන්නේ අර්ථකථනය කරන්න. වෙන්න මේ තැන තියෙනවා. වෙන්න මේ මැද යම් ටිකක් වුණා නම් උපන්දා ඉඳලා මේ දක්වා දේවල් වෙලා තියෙනවා නම් ඒවත් ගොඩක් වෙලාවට එක්ක කාය කර්මයක් නැත්තම් තුනයි ඉතින් කොහොමද? එක්ක කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. වෙන්න මේ තුන යම් මට්ටමක් වෙලා තියෙනවා නම් වෙන්න මේකෙන් අපට අවුලක් ගියා නම් දුකක් ආවන ඒවත් එකලොස් මහා ගින්නට පත් වුණ තැනක් තියෙනවා නම් ආන් ඒක තමයි අපිට තියෙන දුක. අපි දුක මොකද හොත් අර්ථකථනය කරන්න වෙන්න මෙතන. මේකට උත්තර හොයන්න ඕන. දුක ගැන කියන්න දන්නේ බුදු කෙනෙක් නැති කාලෙක, බුදුරජාණන් වහන්සේ නැති කාලේ, බුද්ධ භාෂේ නැති කාලේ ඇහුව දුක මොකද්ද කියලා මෙතන තමයි කියන්න දන්නේ. මොකද මේක තමයි හොඳට දැනෙන්නේ. මේක තමයි හොඳට දැනෙන්නේ. දැනෙන එක. මට කියන්න බෑ දකින්නේ කොහෙද තියෙන්නේ. දකින්නේ කොහෙද තියෙන්නේ? අපට දැන්ුණ දුකක් කියලා ඇහුවොත් මං ඇහුවොත් අපි ඇහුවොත් එහෙම මොකද දකින්න දුක කියලා එකපාර මතක් වෙන්නේ මේව නෙමෙයිද? හෙවත් වෙන්න මේව නෙමෙයිද? මේක නිකන් වෙන්න මේ දකින්නක බලෙන් කරන්න ඕනේ. ඒක ඇත්තරම දුකක් නෑනේ. දැන් මං වෙන්න මෙහෙම අහන්න. වෙන් වෙලා හැංගෙන එක දුකයිද? ඈ වෙන් වෙලා හැංගෙන එක දුකයි. දැන් ওই වෙන් වෙවි හැංගි හැංගි තියෙනක දුකයිද? දැන් මෙතන බෝඩ් එකක් තියෙනවා. බෝඩ් එකක් මෙතන බෝඩ් එකක් තියෙනවා කියලා හැංගෙන එක දුකයිද? අකුරු කැතින්ද දුකයි කියන්නේපා. එම පේන්නේ හොයන්න පේනවද යකුරු? මං දැන් නිකන් අහන්නම් මේ. අපි මේක අර්ථකථනය කරගමු. වෙන් කරන්න බැරි ලෝකේ වෙන් කරන්න බැරි බව තේරුම් ගන්න කියලා අපි කියනවා. නමුත් හැම වෙලාවෙම වෙන් වෙවි ඉන්න තියෙන තිබුණ තියෙන හිටපු මට්ටමින් ඔය ඔක්කො කොහෙන් හරි ඔය හයෙන් අහුවෙනවා. ඔක තමයි ඉතින් අතීත අනාගත වර්තමාන හීන ප්‍රණේ දුර්ලංග අභ්‍යන්තර බාහිර ඔහමත් 11 සාකරණ ගන්න පුළුවන්. අපි දැන් දැන්න තේරෙ මට්ටෙන් ගමුකෝ. හා මම දැන් අහන්නේ ඔබට මෙතන බෝඩ් එකක් තියෙනවා කියලා හිතෙන එකේ තියෙන දුක මොකද්ද? මොකක්ද තියෙන ප්‍රශ්නේ? හා තියෙනවා කියන එක දුකයිද? දුක කියලා මොකද්ද? දුක කියලා අහපු ගමන් මතක් වෙන මොන දුක්ද? මෙන්න මේව නේද? දැන් බුදුරජාණන් වහන්සේ කතා කරේ නැහැ මේ ගැන. මේක උන්වහන්සේ තිබ්බා. උන්වහන්සේ කිව්වා ආනන්ද මගේ කොන්දරි දෙනවා. මගේ හිස හිසකා කියනවා. අන්තිම මොහොතේ උන්වහන්සේ දේශනා කරනවානේ. අන්තිම භෝජනේ වළඳලා යද්දි ආනන්ද මට පුදුම තිබහයි පැන් ටිකක් අරන් එන්න. අර ගඟ ළඟට ගියාට පස්සේ වතුර බොර ලාපු හැරලෙද්දි භාග්‍යතුන් වහන්සේ සියලුම පැන් බොර වෙලා කරත්ත ගිහිල්ලා පැන් නැහැ. ආනන්ද මට තිබහයි පැන් ටිකක් අරන් එන්න. ඉතින් මේ දැනුණානේ හොඳට. හොඳට දැනුණා. අර අර ගල 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 දේවදත්ත පෙරල වෙලාවේ ඇතුලේ කකුල් කකුල් උන්නා සිරිපතුලේ කකුල ඇතුලේ මස් මේ ලේ තැම්පත් වෙලා මෙව වෙද්දි ඒ කකිය අහනනේ භාග ආනන්ද හඳුරෝ භාගතුන් වාස වේදනයිද? එහෙමයි ආනන්ද වේදනයි. ඊට පස්සේ නේ ඇවිල්ලා ජීවක වෛද්‍යවරයා අවසරරංගේ කකුල පලන්නේ ඔපරේෂන් එකක් කරනෝනේ. රිදෙනවා. එහෙනම් ඒක දැනුණා. ඒක දැනුණා. හැබැයි මේ දුක කියන එක දැනුන්නේ නැහැ උන්වහන්සේට. කායික වේදනාව දැනුණා. හැබැයි අපි අද දුක කියලා දන්නේ මොකක් ගැන කතා කරන්නද? මෙච්චරයි. අපට මේ දකින්න එක නිකන් අමුතුයි වගේ නැද්ද? ආන් ඒ අමුත්ත නිසා තමයි මේ ධර්ම මාර්ගය තුල කියෙදෙන්නේ නැත්තේ. ඒක පුරුදු නැහැ. මේක තමයි උප්පත්තියෙන් පිරිද්දුනේ. ඉපදෙද්දි කවුරුත් අග්ගෝ හමස්මි කියන දාව එළියට. ජෙට්ටෝ හමස්මි කියලා දාවේ. ඇඟිලි පුස්සාගෙන දාවේ. ඈ මව කුසින් එළියට එද්දීම. සිද්ධාර්ථ කුමාරණන් එහෙම ආවා කියලා කියන්නේ. එන කවුද ඔබ ඔබත් ආවේ එහෙමද? නෑ නෑ. එන අඬාගෙන ආවේ. එහෙනම් හොඳට දැනෙන මට්ටමින් ආවේ. දැනුත් කොන්දර දෙනවා, කකුල් රිදෙනවා, ඈ බඩ රිදෙනවා, දණිස් රිදෙනවා. බඩගිනි ඔක්කොම තියනවා නේද? ඕක නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ තුලින් තමයි මේක දකින්න තියෙන්නේ මුලින් පුරුදු කරද්දි. අන්න එතන තමයි හදා ගන්න ඕනේ. ඒකයි. ඒකයි. අපට මෙන්න මෙතන දකින්න බෑ. දකින්න තියෙන දුක මෝහය, රාගය, ද්වේෂය තුල. මෙතන තමයි කෙලෙස්. කෙලෙස් හිතක් 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 ගානේ එක්කෝ හිත මෝහ රාග මෝහ දේශ නැත්තම් මෝහ මෝහ ඔච්චරයි. හැබැයි අපිට බෙන්න මෙතන අහුවෙන්නේ නැහැ. අපිට මෙතන අහුවෙන්නේ නැහැ. මේක ප්‍රඥාවෙන්ම දකින්න ඕන. හැබැයි බෙන්න මේ තැන් අපිට යම් මට්ටමකට අහුවෙනවා. ඒකයි බුදුහාම දේශනා කරන්නේ. සතිපට්ඨාන දේශනා කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කායනුපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, ධම්මන සතර සතිපට්ඨාණය තුල මේ මානසිකාර ඊයේදෙද්දි ඔබ ඉඳගෙන දින්නේ, ඔබ හිටගෙන දින්නේ, ඔබ නිදාගෙන සැතපීලා දින්නේ, ඔබ භාවනා ඉරියව්වෙන් දින්නේ, හිතක් 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 ගානේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ ලෝකේ සම්බන්ධව නැගෙන මේ සැප දුක් අපට දැනෙන මට්ටමක් තියෙන්නේ. ආන් ඒ තුලින් මේ අභ්‍යන්තරට එන්න ඕන. එකපාරම මෙතන මානසිකාරය කරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ වෙන්වීම කියන තැන, වෙන් වෙන්න, වෙන් වෙලා, වෙන් වෙලා හැංගෙනවා කියන එක, නැත්තම් තියෙනවා කියන එක ප්‍රශ්නයක් බව බලන්න පුළුවන් නම් හොඳයි, ගොඩාක් හොඳයි. ඒක හොඳ දිනු කරපු මානසික මට්ටම. හැබැයි අපි ගොඩාක් ගැට නැතන් ඇති ජීවිතේ. ඒ කියන්නේ අර මීට කලින් ගුරුසවන දේශනා කරේ සුවිශේෂී කියලා. සුවිශේෂී දුවිශේෂී කියලා මේ විශේෂ. අපේ ජීවිතේ ගොඩක් ඇති සමහර දේවල් දුවිශේෂී. ඒක සුවිශේෂී. ඔය තැන් වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. හැබැයි සම්මාදිටට පත් වෙලා නම් මානසිකාරය කරද්දි මෙන්න මේ තැන් වලින් අහුවෙනවා ලේසියෙන්. මම විස්තර කරන්න ඉස්සරහ විස්තර කරන්නම් මේක. හැබැයි පටන් ගන්න තියෙන මෙන්න මේ පැත්තින්. මම මෙන්න මෙහෙම මෙහෙම අහන්න නිකන්. ඔබ දහම මාර්ගයේ යද්දි, දහම් පුරුදු කරන් යද්දි, ජීවිතේට දහම යොදාගද්දි, මං කියන්නේ මේ වැලි මලෝකෙ ඉඳගෙන ඉඳින මේ ඉඳගෙන ඉඳි ගොඩක් වෙලාට මොකද වෙන්නේ? ටක් ගාලා මොකද වෙන්නේ? සමාපatti වලට සම වදිනවා. ඊට පස්සේ පැය ගාණකින් පස්සේ හැරෙනවා. ඒ ටිකේ මොනවා වුණාද මතක නැහැ. පුදුම සුවයිනේ. වැලි මලෝට ගිහින් බලන්න කී දෙනෙක් සාපර සමදිනවද කියලා. ඉඳ ගන්න ටික විතරයි. ඊට පස්සේ කොච්චර ලාක් ඉඳන් හිටියදවත් මතක නැහැ. බාණේ සුවේ කොච්චරයිද කියලා. මං කියන්නේ ඒ වගේ වෙලාවක නෙමෙයි. අනිත් වෙලාවට ඔබ මේ වෙලාවේ ඉද්දි යද්දි කද්දි බොද්දි ජීවිතේ එදෙන තැන්වල ගොඩාක් වෙලාවට අපි හොඳටම දන්නවනේ ඉස්සෙල්ලා කිව්වාගේ තුනයිනේ වෙන්නේ. කාය කර්ම වචී කර්ම ඔය තුනනේ. මම කියලා කියන්නේ මොකද අතරම? කාය කර්ම වචී කර්ම නැත්තම් මේක අපි කියමුකෝ මෙහෙම සංකාර. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. මෙන්න මේ තුනෙන් එහා මම කියන කෙනා කෝ? මෙන්න මේ තුනෙන් එහා මම කියන කෙනා කෝ? දැන් තමන් ගැන විස්තර කරන්නොත් එහෙම, මම ගැන හඳුන්වා දෙන්නොත් එහෙම, අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ තුන විතරයි. මේ තුන ඇතුලේ මේ එක්ක කාය කර්මයක්ද වෙන්නේ, වචී කර්මයක්, එක්ක කාය සංකාරද, වචී සංකාරද, මනෝ සංකාරද, මොකද්ද වෙන්නේ? ඒ හැමතැනම මෙන්න මේ තුන ක්‍රියාත්මකයි. ඔබ යමක් කියනවා, එක්ක මෙහෙම කියනවා, නැත්තම් මෙහෙම කියනවා, නැත්තම් මෙහෙම කියනවා. ඕකේ තියෙනවා තමන්ට දැනෙන ප්‍රමාණයක්. ගොඩාක් වෙලට බෙන්න මේ සබහාය අහුවෙන්නේ නැහැ හිතට. මේක දකින්න හරි අමාරුයි. මාර්ගයේ හොඳට පුරුදු පුහුණුල නැත්තම්, මාර්ගයේ අවබෝධ නැත්තම් මෙතන දකින්න හරි අමාරුයි. මේක ආයාසයෙන් දකින්න තැනක් මෙතන. හැබැයි මේව හොඳට පේනවා. මේ වගේ තැන් වලටවත් පුරුදු කරගත්තේ නැත්තම් මෙහෙ දකින්න බෑ. මරණාසන්න වෙද්දි බෙන්න මෙතෙන් එන්නේ. දුකක් වෙන වෙලාවට, අතහැරින වෙලාවට, අර අපි කිව්වේ මුලින්ම තමන්ට කියලා අයිති කියලා තමන්ට වෙන් වෙලා තියෙන දේවල් වලින් වෙන් වෙලා, තමන්ට වෙන් වෙලා උරුමයි කියලා තියෙන දේවල් වලින් අතහැරිදි ලොකුම දුක තියෙන්නේ බෙන්න මේ මම කියන එකේ. කාය අතහැරීම බෙන්න මේ කාය අතහැරන තැන තමයි ඇත්තටම අතහැරෙන්නේ. කය මැරෙද්දි ඒකත් එක්ක හිතෙන පරිසරය නැති වෙනවා තමයි. නමුත් අතහැරෙන්නේ කය. මේකෙන් යන්නේ කඩයි බය. ඒ බය වුණ ගා මොකක්ද වෙන්නේ? මෙන්න මෙතන එනවා. අපේ ජීවිත වැඩිපුරම ඉන්නේ මෙතන. දවසර කොච්චර තරහ ගියා නම් ඇලුනා නම් දෙයක් එක ඇලුනා නම් ඒ හැම තැන මෙතන තමයි තිබ්බේ මේක එක එක මේ තුන මෙතන තිබ්බ එක එක ප්‍රබේදුල තමයි අපි හිටියේ එහෙනම් මෙතනින්ම තමයි මේක අල්ලන්නත් ලේසි තව තේරු විදිහට කියන්න අපි කොහොමත් ලෝකෙත් කාලා ජීවිතෙත් කාලා කාලෙත් කාගෙන යන ගමන මේ ඉන්නේ නේද අපි ලෝකෙත් කෑවා අපි කියන්නේ ලෝකේ කලතුරු බිලි ඉන්නේ කියලා නේද ලෝකෙත් කෑවා කාලෙත් කෑවා ජීවිතෙත් දැන් කාගෙන යන ගමන ඉන්නේ ආ ආන්ගේ කාගෙන යන අතරේ කාගෙන යන එකේ කියන ගේම තුනක් ඒ කාගෙන යද්දි වැඩිපුරම තිබ්බේ බෙන්න මේක ප්‍රකට උනේ මේක තිබ්බා මේක ප්‍රකට උනේ නැහැ මේක ප්‍රශ්නකට දැක්කේ නැහැ ඇයි දැක්කේ නැත්තේ කණේක මිහින්ද ඔක්කොම කාලාපු හින්දා කන බත්පතෙම ගන්නද කැමැතිම කෑමක් කන්න ගියා රුපියල් 1500ක් අපි මෙනු එක 1500ක් දැන් ගන්න බැරිවද නේද මම අපි දුමු 1500ක් මෙනු එක ආ ආරම් පළවෙනි කට කද්දි පුදුම දැන් මේ ඔබ දැන් මේ මග වඩලා දැන් මග වඩන හිතාගෙන මේකයි දහම් මාර්ගේ යන ගමන් ජීවිතෙත් ගෙවන්න බෑ නේද ඒවත් දෙනවා දැන් එක්ක හිතනකො වෙඩින් එකකට ගියා දැන් මොකද ඉන්නේ නොකා ඉන්නවද කනවද කන්නත් වෙනවනම් යන්නත් වෙනවනම් ඒ තුල ඉන්නත් වෙනවනම් එතන බණ කියන තැනකුත් නැත්තම් බණන තැනුත් නැත්තම් දැන් මොකද කරන්න තියෙන්නේ මෙතෙක් තමන් යොදාගත්ත දේ මේ මම බත් එක බෙදාගත්තා මම මිනිස් කර කරන්න යන්නේ කීකී කන කියනවද නැත්තම් තමන් ඒකේ යන්න මවුල් ගෙදර යන්නත් වෙනවනම් කන්නත් වෙනවනම් ගිහිල්ලා ඉන්නත් වෙනවනම් එතන බණ කතා කරන්නත් බැයි නං මේකප් එක දාගෙන කන්න බැරි මට්ටමින් ඇඳගෙනත් යන්න වෙලා නම් තියෙනවා ඔය ඔක්කොමත් වෙලා නම් තියෙන්නේ හැබැයි බෙදාගත්ත බටික් අද්දි එනවනේද බොහොම ආශාවදයක් ඒකේ රස දැනෙද්දි පළණි කට කද්දි පාර ජොලිනේ ඇයි ඉතින් මේ දවස්වල කාලා කාලා මෙව්ව කාලා අර අර හැකද්දි කොහොමද නේද ආ ඊට පස්සේ ඔය සීල සායක මහත්මලෙන් බලන්න අනාගතේ එහෙම වෙද්දි ඈ හරි ඊට පස්සේ මෙතන හිටියා එක පාරම ගලක් කැපුණා දැම්ක හිතෙන්නේ දැන්වත් දහම තේරුන්නේ නැත්තම් අපරාධෙ වෙඩින් එකට ගියේ එතකොට අකලෙදි මොකද්ද 5 star hotel ලු මෙව්වා ඒ උනට ගල් හැපෙන එක ඔහොම හිතෙනවා එතකොට ප්‍රශ්නේ කොහෙද හෝටලේ කුක්ගේ ඇතුලේ හදාගත්ත කුක්ගේ ඇතුලේ කාපු එකයි ප්‍රශ්නේ දන්නේ ඒකයි ඒ වගේ තැන් වලින් හරි දකින්නේ හොඳට ඒ කියන්නේ තමන් ජීවිතේ ජීවත් වෙද්දී තමන් නිතරම කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවා තමන් නිතරම කරන දේවල් ටිකක් තියෙනවා ඒව පොඩ්ඩක් සිහියෙන් කරන්න පුරුදු වෙන්න හිතන්නක ඔබ ඔෆිස් එකට යද්දී ඔබට හැමදාම ඔබට මුණ ගැහෙන්නේ ඔබ අකමැතිම කෙනා නම් දැන් පටන් ගන්නෙම දවස මොනව හිතාගෙනද සබ්බේ සත්තා බාම සුඛිතත්තාද ඈ පටන් ගන්නෙම දැන් තමන්ට තමන්ගේ බොස් තමන්ගේ හාම් පුතා හරි තමන් වැඩ කරන තැන දැන් යන්න තැනම තමන්ට දැනෙන්නේ තමන් නැත්තම් තමන් යද්දි තමන් දැන් තමන් ජීවිතය ඇති නේද සමහර දේවල් ඇති නේද මෙන්න මේ වගේ තැන් ඇති ඒ වගේ මිදෙන්න බැරි එක්කෝ තමන්ට හිතන්නකෝ මූල අමාරුව තියෙනවා දැන් වැසිකිලි දැක්කට පස්සේ මොකද ඉන්න පස්සේ දැන් හොඳටම අමාරු නේද ඊට පස්සේ නෑ මං කියන්නේ ඔබ ජීවිතේ වෙන්න මේ විඳින දුක මේ විඳින දුක ඇති ගොඩක් වෙලාවට අපට මේ විඳින දුකෙන් මිදෙන්න බැරුණ තැන් මේ අවයසක අම්මලාටදී ප්‍රශ්නයක් දන ගහන්න බෑ දන ගහගෙන එද්දි කකුල් දෙක කකියනවා කොන්ද රිදෙනවා ඇවිද ගන්න බෑ මොනවා හරි ඔබ කායිකව විඳින දුක විඳිනවා ඇති හෙවත් ඕක ඇත්තටම විඳිල්ලකට එහා විඳවිල්ලක් දහම යෙදෙන්නේ නැත්තම් මේක මානසිකාරය කරන්න බැයි නම් එතන තියෙන විඳවිල්ලක් විතරයි විඳවිල්ලකටයි ඒ උත්තර හොයලා තියෙන්නේ හැබැයි ආන් එතන ඒ වගේ මේ විඳින තමන්ට විඳ තමන් විඳවන ටිකක් ඇති තමගේ ජීවිතේ ඒ කියන්නේ වැඩිපුරම නැගෙන්න බෙන්න මෙතන ඉන්නේ එකත් එක්ක එක්කෝ ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ලෝන් එක මොකක් කර තියෙනවා. මෙතන තමයි හිත වැඩිපුරම එන්නේ. ඒ වගේ තැනකට හරි අනිත්‍යයි අනිත්‍යල හරියන්නේත් නැහැ. ඒක ඒක කරන්නත් වෙනවා. ඒ දේ කරන්නත් වෙනවා. උත්තර හොයන්නත් වෙනවා. හැබැයි උත්තර හොයන්න යද්දී ඔබ මානසිකව විඳින දුකෙන් ඔබ නිදහස් වෙන්න එපැයි. මොකද අපි ඒ සම්බන්ධව ප්‍රශ්නයක් සම්බන්ධව මානසික කොච්චර විඳෙව්වත් ඒකේ ප්‍රතිඵලයේ බිඳුවයි. ඔබට කෙනෙක් දොස් කිව්වා. දැන් ඒක මතක් වෙනවා. මේක දැන් මේ ඇප්ලයි කරන විදිහ ගැන කියන්න යන්නේ. කරුණා කරුණා බලමු. නැත්තම් මේක දිහා පේනවනේ ඒකයි. හොඳට අල්ලා ගන්න. මේ පොයින්ට් ටිකක් දෙන්නම් අල්ලා ගන්න. ඒ තැන් වලට ඒ තැන් වල එකක් මේකයි. මේ වෙලාවට කියද්දි නම් වැඩිපුර මෙතෙන්නේ. ඌක දුක දන්නවනේ. හරි දන්න එක දාමුක පොඩ්ඩක්. මේ දෙන්නේ දෘෂ්ටි. හරි? හිතන්න ඔබට කෙනෙක් දොස් කීවා. කෙනෙක් දොස් කියනවා. එක්කෝ එක ඒ දොස් අහන එක විඩෙන් විඩේ අහන්න වෙලා. දැන් සමහර ජීවිතවල එහෙම තියෙනවනේ අපට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් gedara මං හිතන්නේ මෙතනන කට්ටනම් ගෙදරවල දබර වෙන්නේ නැතුව ඇති. සාමාන්‍ය තරහ යන්නේ එහෙම නැහැනේ. මං කියන්නේ එළියේ ඉන්න කට්ටිය බදා කරලා දින සාමාන්‍යයෙන් එහෙම වෙනව නේද? ඔබ ඔබ ගෙවල ප්‍රශ්න වෙන්නේ නැහැනේ. තරහ යන්නේ නැහැ. බැන ගන්න නැහැ. දොස් කියන්නේ නැහැ. අර සත්තුන්ගේ නම් ටික කියන්නේ නැහැ. දරුවන්ට බොහොම ආදරෙයි. පුතා බොහොම එන්න මැවිලා මෙතනින් ඈ අසුන් ගන්න එහෙම නැ අපි කතා කරන්නේ නේද? හරි. ප්‍රශ්න නැහැනේ. ඔබට ප්‍රශ්න නැහැනේ. මං මේ කියන්නේ. මං ප්‍රශ්න තියෙන කට්ටිය මේ කියන්නේ. හරි. ඉතන සමහර දේවල් ඇති ජීවිතේ විඩෙන් විඩ ඒවා වෙනවා. අපි කියන්නේ ඔන්න අදනම් ඉවරයි. මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ සමංග ජීවිතේ අර විඳවන්න තියෙනවා එක්කෝ කායිකව තියෙන දුක් දෛනිකව ඇති. නැත්තම් ඒවා යම් කාලයකට ඇති. නැත්තම් අසනීප වෙනව ඇති. දැන් අපි දන්නවා ඒවා. ඒ කියන්නේ මේ අහම්බෙන් වෙනේව නෙමෙයි. අපේ ජීවිතේට දුකත් එක මේ අර විඳවිල්ලට බද්ධ වෙලා තියෙන ටියක් තියෙනවා ජීවිතේ. ආශාවද මාත්‍රිකුත් නැහැ නෙමේ. කැම ටිකක් අද්දි වගේම අපේ මූලික අවශ්‍යතා හතරක් තියෙන්නේ. වැසිකිලි, කැසිකිලි, බඩගින්න, පිපාසය කියලා. ඔය හතරත් නිදහස් වෙද්දී ආශාවදයිනේ. දුකයි කියන්නේ ආශාවදයක් තියෙනවද එතන? මං කියන්නේ ඊට එහා දෙයක්. තමගේ ජීවිතයේ ඇති බද්දුන ටිකක් අපි දන්නවා මේ ටික මට වෙනවමයි මේ ටික තියෙනවමයි සමහර හිතවල තියෙන දේවල් තියෙනවා සමහර ඒවා නවත්ත ගන්න බෑ අයින් කර ගන්න බෑ ඒවා මතක් වෙදි පුදුම දුකයි දැන් ඕකට අකාලි කියලා දාන්න බෑ එකපාරම එහෙම දාන්න පුළුවන් නම් කෙලින්ම මේ මෙතන දැකලා මෝහය දැකලා ඔතෙන් එකපාරම දකින්න බෑ ලේසිකට හිතරේන අපි හිතමුකෝ කෙනෙක් දොස් කියව එකක් සම්බන්ධ හිතර වද දෙනවා. තමන් අතිගුණ අඩුපාඩුවක් වැරද්දක්. දැන් ඕක හැදෙන්නේ කොහොමද? අපි හොඳටම දන්නවා. මේ කර්මජ නැහැ. හරිද? ඕකෙන් අවිද්‍යා තෘෂ්ණා කර්මත් එක්ක ආහාර හැදිලා නිබ්බත්ති හැදෙනවා නිබ්බත්ති රූපේ හැදෙනවා ඒකත් එක්ක නාම කොටස වෙන වේදනා සංඥා සංකාරත් එක්ක විඥානේ හැදෙනවා දැන හඳුනා ගැනීම වෙනවා හඳුනා ගැනීම වෙනවා මට එදා දැන්න ලිපේනවද දැන් හඳුනා ගත්තා නිබ්බත්ති වුණා මට එදා බැන්නා. දැන් මේ ඔබ කොහරි ගමනක් යන ගම. නැත්තම් කොහේ ඉන්නව එකපාරම අදහසක් ආවා. අරූ මට බැන්න නේද? අරයා මට මෙහෙම කිව්වනේ. දැන් ඔය ආපු ගමම්ම මේ උදාහරණයක් ගන්න ඈ. ඉඟින්ගන්. බැනපු කට්ටිය හිතේ දුක් ඇත්තෙම නැද්ද? අවුලක් ඇත්තෙම නැද්ද? සමහරට අවුල තියෙන්නේ තමන් එක්ක ළඟින් ඉන්න කෙනා එක්ක වෙන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම අදහසක් එද්දි. මෙහෙම අදහසක් එද්දි මුලින්ම වෙන්නේ මට මේක කළේ කවුද? 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 එළියේ ඉන්න කෙනෙක්. ඉන්න කෙනෙක්. කොහේ ඉන්න කෙනෙක්ද? ඔබ දැන් මෙහෙ ඉන්නවා. ඔබට දැන් නිකන් මතක් කරගන්නකෝ. මේක අත්දැකීමකට ගමු දැන් හා. ඔබට කවුද දොස් කියුවා? හිතේ දිනා දොස් කියප එකක්. දැන් ඒ දොස් කියප එක මතක් වෙදී මතක් වෙන්නේ ඉන්න කෙනෙක් නේද? එයා සමට තාම ඉන්නවා. හැබැයි මේ මට බැන්නේ කවද්ද? පහුගිය මාසේ බැන්නේ. අපිදම ගිය මාසේ දෙවෙනිද කියලා. හරි. මේ බලන්න මේ හිතේ ස්වභාවය ඈ. ගිය මාසේ දෙවෙනිද මට බැන්නා. ගිය මාසේ දෙවෙනිද මට බැන්නා කියන එක දැන් මෙන්න මෙහෙම වෙලා අවිදසුන කර්මය වෙලා මේ ඔබ මතක් කරා නෙමේ මතක් වුණා. හේවත් සම්භූතයි. හේතු එකතු වෙලා ඵලයක් හටගත්තා. ඒ තමයි මේක. මේ හේතු ටිකක් එකතු වෙලා මේ හිතලා ගත්තේ නැහැ. මේ බෙන්න මේ එදා මට බැන්න එක දුක නම් ඒ දුක අපි මතක් කරගන්න නැහනේ. මතක් වුණා. කොහොමද උනේ? මෙහෙම වුණා. බෙන්න මේ හේතු අනන්ත අප්‍රමාණ එකතු වෙලා වේදනා සංඥා සංකාරලා දැන හැඳිනීම කියන ගුණා මට එදා බැන්නා. ගිය මාසේ මට බැන්නා. ඒ ගිය මාසේ බඩ බැන්න කියලා මතක් වෙදිම ඇත්තටම අපට ගිය මාසෙකුත් තිබ්බා නේද? අපිට එකපාරක් මතක් කරනද මේක සම්භූතයි පච්චුප්පන්නයිද මතක් වෙන්නේ? නැත්තම් ගිය මාසේ මට බැන්නාද? ගිය මාසේ මට බැන්න එදා දෙවෙනිද අහවල් තැන බැන්නේ. ඒ බැන්න කෙනා ඉන්න කෙනෙක් කොහෙද? මට බැන්නේ කවද්ද? මාස ගිය මාසේ දෙවෙනිද මට බැන්නා. ඒ කියන්නේ අද නෙමේ, ඒ එදා බැන්නා. ඒ බැන්න එක දැන් සම්පූර්ණයෙන්ම හිතට එන්නේ මොකක් විදිහට? තනිකරම එදා උන සංසිද්ධිය එහෙම්මම හිතට එනවා නේද? එකක්. ඒක ඇත්තටම උනේ කවද්ද? ගිය මාසේ දෙවනිදා එදා ඒක උණාමයි නේද? දැන් කියන්න එපා නෑ කියලා. මෙදා නොවෙන්නේ නැති. හැබැයි මෙහෙම දේවල් තියෙනවනේ. නැත්තම් අද පොඩ්ඩක් ගිහිල්ලා කියන්න මට හොඳට දෙසන්න කියලා. නැත්තම් මෙතන ඉන්නවනම් අනිත් කට්ටිය ගිහින් හොඳට දෙසන්න බලාගත්තා මොකද වෙන්නේ කියලා. හරිද? හෙට බලමු ඊට පස්සේ අපි. දැන් මට එදා උණා ඒක. ඒ උණේක දැන් බොරු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ හිත පිළිගන්නේ නැහැ ඉතින් හීන යන්නේ ඒක. නෑ ඒක හීනයක් වගේ නේ ඒක. එහෙම හිතනවද? නැත්තම් බෑන් එක හොඳට ඇවිලා හොඳටම නැද්ද ඒක හිතේ? හිටලා. බෑන්නමයි නේද? ඒක එහෙම උනාමයි නේද? ඒක ඇත්තමයි නේද? තේරෙන බෑන්න මෙහෙම කියන්න. කෙනෙක් ඔබට හීනෙන් ගහනවා. ඔබ දුවනවා දිව වෙන්නේ නැහැ. ඒ ඇසේ අලියුත් පන්නනවා. හරිද? අලියුත් පන්නනවා, කෙනෙක් ගහන්නත් පන්නනවා, දුවනවා දිය වෙන්නේ නැහැ. එහෙම වෙනව නේද? සමහර කට්ටියන රෑට කෑ ගහනවා නේද? රෑ ගහනවා, හූ කියනවා, එක එක සෙල්ලම් එළි වෙන ජාමිට ගොඩක් තියෙනවනේ. හරි. හරි. එතකොට හීනයක් දැක්ක වෙන කවුරු හරි ගැහුවා. රිදුණා, දැනුණා. ඒ වගේම තමයි එදාම කෙනේ බැන්නා. හැබැයි ගහපු එක රිදුණා. ඒක මොකද්ද? හීනයක්. කෙනේ බැන්නා. ඒකත් රිදුණා. ඒකටද රිදුණා. උදේ නැගිටිද්දිම හීනේ මතක නැද්ද? මේ જાතියෙන් කතා කරන්න ඉස්සල්ලා ඈ. උදේ නැගිටිද්දිම හීනේ මතක නැද්ද? මතක නැහැ. ආ මතකයි. දැන් ඔබ ගැහුවා කියලා පිළිගන්නවද? ඈ? දැන් ගැහුවා කියලා පිළිගන්නවද? ඒක හීනයක්මයි නේද? ඒක හැබහැවක් නෙමෙයි හීනයක්මනේ. ඇයි ඒක හීනෙන් උනේ? ඒක ඇත්තටම වෙලා නැහැ. හැබැයි දැන් කෙනේ බැන්නා. දැන් බැන්නේක හීනයක්ද? හීනේ නේ මං කිව්වේ. දැන් කෙනේ බැන්නා. දැන් බැන්නේක හොඳුනේ. ඒක කනට ඇහෙන්න හොරෙන් බැන්නා නෙමෙයි කනට ඇහෙන්න හොඳට අතපය දික් කරලා හොඳ කුණු හරි බෙදුණු කියලා බැන්නා. මේ මේ මේක මේක පොයින්ට් එක ගන්න මේ මේ බෙන්න මේ අනත්ත දකින්න ක්‍රමයක් මේ ගේන්න යන්නේ ඈ. මේ නැත්තම් පින්වතුනේ අපි නැත්තම් ආතාපි සම්පජන හතුමා කරන්න හම්බෙන්නේ නැහැ. විනය ලෝකේ අවිනේ වෙලා ඉවරලා හතර පහ යන තමයින්නේ. මෙච්චර පාරමිතාවකට දෙනන් ඉඳලා. හරි. එතකොට ජීවිත අත්දැකීමකට ගන්න යන්නේ මේ. මේක 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 දකින්නක හොඳ කියලා. මෙහෙම හරි දැන් බලමුකෝ. මේ උදාහරණයක් දෙයක් අරන් බලමු. ඊට පස්සේ දැන් හොඳට බලන්න බලද්දි හීනේ නම් දැන් බලෙන්වත් ඒක ඇත්ත. දැන් හිතනකො හීනෙන් ඇවිල්ලත් ගැහුවේ හතුරමයි. හරිද? දැන් ඒක බලෙන්වත් අපට ඇත්ත කරගන්න පුළුවන්ද? මෙයා ගැහුවමයි කියලා. ඒක දැන් බලෙන් කියන්නේ ඒක ඇත්තම කියලා හිතුවත් ඒක බොරු වෙයි නේ. ඒක ඇත්තමයි කියලා ගත්තත් ඒක බොරුවක් නේද? ඒ හීනේ කියන එක අපි ඇත්තමයි කියලා ගත්තත් ඒක බොරුයි නේද? ඒක හිත පිළිගන්නවද? ඒ කියන්නේ ඒ ඒ ගහපු කෙනා සම්බන්ධව හිතේ දුකක් තියනවද? ඒ ගහපු කෙනා සම්බන්ධ හිත ගහපු එක අරමුණ නැතම නමුත් ගහපු කෙනා සම්බන්ධ දුකක් තියනවද? නැහැ. ඒ ප්‍රශ්නයක් ඒ එතකොට ඒ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතකයක් තියෙනව නේද? ඒ සිදුවීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතකයි නේද? හැබැයි සිදුවීම බොරුයි. අපි දන්නවා සිදුවීම පිළිගන්නේ නැහැ. හැබැයි සිදුවීම බොරුයි. සිදුවීම පිළිගන්නේත් නැහැ. හැබැයි එහෙම එකක් වුණා. ඒකේ ප්‍රශ්නයක් අපට නැහැ. හැබැයි දැන් මේක වුණා. කෙනෙක් බැනලා ගියා. හීනේ අපි තුන් හීනේ දැක්ක විනාඩි 5ක්. විනාඩියක් බැන්නා. හරි, ඒක කනට ඇහුණා. අරක නිදන් ඉදි පෙවුණා. අරක අර කනට ඇහුණා. දැන් අර කනට ඇහුණ එක ගැන හැඟෙන්නේ අර හීනෙන් පොල්ලෙන් ගහපේක වගේද? දැන් ඔබට පොල්ලෙන් ගහද රිදුනා. ඔබ තමයි කෑත් ගැහුවා. කෑ ගහලා තමයි ඇහැරුණේ. ඒකට තමයි ඇහැරුණේ. රිදුනා. ඒ හොඳට වේද නැහැ. හීන පෙනෙද්දි දුවද්දි හැම වැටෙද්දි රිදෙන්නේ නැද්ද? නැහැ. එහෙම හීන පේන්නේ නැද්ද? නැත්තම් හීනයක් විතරද මේක? දැන් ඒක ඇත්ත කරන්නම් බෑනේ. හැබැයි අරක එදා බෑන් එක ඇත්තමයි නේද? පිළිගන්නවද කියන එක. එතකොට මේ බෑන් කෙනා කොහෙද ඉන්නේ? එයා ඉන්න කෙනෙක්. මෙදා අනිවාර්යෙන් ඒක වුණා. එහෙනම් මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් මෙන්න මේ නිබ්බත්‍ය සම්භූත වෙද්දි හිත ඇතුලේ ඒ එන එක, ඒ එන අදහස, ඒ එන හැඳිනීම, ඒ මනදම් ඔසෙන හැඳිනීම සම්පූර්ණයෙන් මොකක් කියලාද කියන්නේ? මෙදා වුණ එකක්මයි. ඉන්න කෙනෙක්ම මෙන්න මෙදා මට මේක බැන්නා. ඒක ඇත්තමයි. ඕක නේද නිබ්බත්ති වෙන තැනන අවබෝධය තමන්ට? ඔව්ද නැද්ද? එතකොට අපි මේ මත පිහිටන හින්දා නේද මේ හිත ආන්ගේ සම්බන්ධයෙන් මේ හිතේ ඒ සම්බන්ධයෙන් ද්වේෂය හටගන්නේ නැවත? නැත්නම් අපි කියමුකෝ ඇයි මේක උනාමයි මට තරහයි. ඇයි මට එදා බැන්නා? එදා බැන්නා ඉන්න කෙනෙක් අහවල් දවසේ. ඒක ඇත්ත මයි. ඒක තමා බෙන්න මෙතනින් ඔබට නිබ්බත් කළ දුන්නේ. දැන් මේක තමා හිත පිළිගන්නේ. බෙන්න මේ පිළිගන්න තැන අපට ප්‍රශ්නයක් වශයෙන් තේරෙන්නේ. බෙන්න මේ හැඳිනීමත් එක්කම හිත පීඩාවට පත් වෙනවා. අපට මෙතන ප්‍රශ්නේ පේන්නේ බෙන්න මේ පීඩාවට පත් වුණාට පස්සේ. ඒ කියන්නේ දැන් මේක වෙන් වෙලා ඉවරයි මේ වෙද්දී. මේක නැත්නම් නවත්ත ගන්න බෑ දැන්. මොකද හේතුව අවිද්‍යා භූමියනේ මේ ප්‍රශ්නේ උනේ. දැන් ගඟ ගිහින් ඉවරයි මෙතන. දැන් ඒක හිත පිළිගත්තා. ඒ නිසා හිතේ ද්වේෂය නැගුණා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ නිසාම හැම වෙලාවෙම බෙන්න මේ ඉන්න කෙනත් එක්ක බෙන්න මේ උණ දිනේ ඇත්ත වෙලා මේක හිතේ තියෙනවා. දැන් මෙතෙන්න දහම යෙදුන් නැත්තම් මට කියන්න බෙන්න මේ බෑන් එක සම්බන්ධයෙන් කවද්ද ප්‍රශ්න දෙහස් වෙන්නේ කියලා. හොඳට අහගෙන ඉන්න. ටිකක් ඉස්සරහට මේක යනවා චූට්ටක් ගැඹුරුවේ. නමුත් අල්ල ගන්න පුළුවන් ඈ. මෙතන ඉස්සරහට තව යනවා පොඩ්ඩක් මේක. මේ දැනට මේ මේකත් එක්ක දිමානිකව අල්ලන් යන්න මේ තීරණ මට්ටමේ යන. එතන ඉහළ ලොකු හිතන්න යන්න එපා. මේ ප්‍රශ්නයකට දහම ඇප්ලයි කරන තාම කරගෙන යන්නේ. ඔය නැත්තම් අපි දහම කියලා දහම් කරුණු වඩලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් ආපුවම අපි චොප්ප චොරස් වෙලා යනවා. දහම් කරුණු වඩලා වැලිමලුවට ගියාට පස්සේ ආය මොනවද? දහම් කතා කරන කෙනා සෑ මොනවද? ඈ වෙඩි තියනා වගේ එහෙම මෙහෙම ගලපලා දීලා වටපිටත් බලලා මං හොඳට කියවා ගෙන කියලා දැන්illa ඔක්කොම වෙලා. හැබැයි ප්‍රශ්නයක් ආව ගමන් පර වෙලා යනවා. අපරාදෙනේ. ඒකයි මේ අත්දැකීමක ගන්න යන්නේ. මේක හොඳට අහුනොත් ඔබට අඩුම ගානේ තරහ ගියේ වහරි මතක් එද්දි ගොඩේයි. හරිද? නැත්තම් මේ මින් පස්සේ තරහ නොයයි ඉතින්. නැත්තම් හේතු සියල්ල නිරුද්ධ වෙලා යයි. හරිද? හා. හරි. එතකොට මෙතන මේ කතාව සම්පූර්ණයෙන් අපිට දැන් ඇත්තයි. දැන් මේ දේශයේ කියන එක හිතේ මේ හිත පීඩට පත් වෙද මේ හිතක් ගන්න මේ පීඩට පත් මේ පීඩ දිගටම තියෙනවා. මෙතන දහම යොදන්නේ නැත්තම් මෙතෙන් දහම යොදන්නේ කොහොමද? ඔන්න චැලෙන්ජ් එක. එක ආතාපි ඉවසන්න වෙනවා. ඉවසල විතරක් හරියන්නේ නැහැ. සම්පජානෝ සතිමා කෙලස් තවන වීර යතුව ඉවසලා බෙන්න මේ කේස් එකේ ඇත්ත දැන් බලන්න ඕන. ඒක බලද්දී අපි බලන්න ඕන මුලින්ම එදා මට බැන්නා කියන එක. දැන් මොකද්ද වෙන්නේ මේ වෙලාවේ? හිතේට මතක් අරමුණක් වෙසේ මතක් වුණා. ඇත්තටම එදා බැන්න බව සිහිපත් උනේ. අපට මේක සිහිපත් නොකරන තාක්කල් වෙන්නේ මේ දිනෙත් ඇත්තයි, මේ කතාවත් ඇත්තයි, මෙයක් ඇත්තයි. ඒ නිසා මට මාර දුකයි. ඔතන තමයි තියෙන පොයින්ට් එක. හැබැයි මේ ගැන සිහියෙන් අපි පොඩි මානසිකාරයකට ආවොත් මේ ලොකු දෙයක් කරන්නේ නැහැ. සිහියෙන් මානසිකාරයට ආවොත් එහෙම අපට තේරෙනවා මේ හැඳිනීම, මේ නිබ්බත්තිය, මේ හේතුඵල මත බෙන්න මේ දැන හැඳිනීම උනේ කොයි මොහොතේද? එදා මෙයාගෙන් බැන්නේ එදාද? එදා බැන්නේක අහම්බෙන් මගේ හිතට මේ මොහොතේ මතක් වුණාද? එහෙනම් ඒ අරමුණ සිහිපත් උනේ කොයි මොහොතේද? මේ මොහොතේ. අපි හිතමුකෝ එහෙම නැහැ. අපි හිතමුකෝ මෙහෙම එකක් ඇත්තරම තිබ්බා කියලා. බැන්නේකත් ඇත්ත, ඇත්තටම බැන්නා දවසකුත් තිබ්බ. අපි එහෙම හිතමුකෝ. එහෙම තිබ්බත් ඇත්තටම එහෙම තිබ්බත් මේ වෙද්දි මොකද වෙලා තියෙන එක වැයවිලා නේද? අපිනේ හිත හදාගන්න ගමුකෝ. එහෙම එකක් නැහැ. හිත හදාගන්න ගමුකෝ. එහෙම එකක් ඇත්තටම තිබ්බත් දැන් කවද්ද බැනලා තියෙන්නේ? මාස දෙකකට කලින්. හා එදා නම් බැන්නම තමයි. කවද්ද බැන්නේ? මාස දෙක කලින්. ඒක අපිටම ඒක ඇත්තමයි කියලා. හැබැයි ඒ ඇත්තම එක මාසකට පස්සේ ආය කවද්ද මතක් වුණේ? අද මේ මොහොතේ. එහෙනම් මේ මොහොතේ වෙද්දි ඒ බැනුම නෑ නේද? ඔහොම හරි හිතලා මුලින් මේක හිත හදාගන්න ඕන. ආතාපි තවන්න ඕන මේ හිත. ඊට පස්සේ මේ හිත එනවා නීවරණ සමත වෙන පරිසරයකට. මේ එක හිතින් මේක කරන්න බෑ. මෙහෙම මානසිකාරය කරන්න මුලින්ම ඉවසන්න හිත පුරුදු වෙද්දි ඒක ආයාසයි. එතන පොඩි ආයාසනම් මේ පුරුදු කරන තන ආයාසයි. මොකද මේ ලෝකේ අමාරුම දේ තමයි අපි බලන්නේ. මේ අමාරුම දේ පුහුණු කරන්න යන්නේ. හැබැයි ඇත්තම දකින්න තන එක බොහොම ලේසි. අපි එහෙම හිතලා ගත්තට පස්සේ අපට තේරෙනවා එදා බෑන් එක මට මේ දැන්නේ මතක් වුණේ. එහෙනම් ඒ දින මේ දින 30ක නැති ප්‍රශ්නයක් මට අද ඇවිල්ලා. මේ තමයි ද්විමානිකව හිතන විදිය. මෙහෙම හිතන්න බෑ. මම මේ කතරට ගේන්න යන්නේ ඈ. දින 30කට පස්සේ එදා බෑන් එක මට මතක් වුණා. ඒ මතක් වෙද්දි එදා වගේම තමයි දැනෙන්නේ. හැබැයි මම දින 30ක් මේක ගෙවිලා. දින 30ක් ගෙවිලා ඉවරයි. හැබැයි දැන් මතක් වෙනවා. එහෙනම් මුලින්ම අපි හිතන්නේ ඔබ මේවා කරලා තියෙනවා. අපි හිතන්නේ ඒක ඉතින් අල්ලලා දාන්න එදා ඉවරනේ, එදා වුණ එකක් නෝක අල්ලලා දාන්න, ඕක අමතක කරලා දාන්න. ඇයි එහෙම කියන්නේ? අපි කොහොමද දන්නව නේද මේක දැන් ගෙවිලා කියලා තියෙන්නේ කියලා? මේ සිදුවීම නැවත මෙදාට ගිහිල්ලා සජීවීකරණය කරන්න පුළුවන්ද කොහොමවත්? මේ සිදුවීම, මේ බැනුම කියන සිදුවීම මෙතෙන්න ආපහු දින 30ක් ආපහු කාලතරණය කරන ගිහිල්ලා මේ සිදුවීම නැවත සජීවීකරණය කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මේ වුණ සිදුවීම සම්බන්ධයෙන් අලුතෙන් වෙනස් කරන්න තැනක් පස්සට ගිහින් කරන්න බෑනේ නේද? එහෙම කරන්න බෑනේ. හා එහෙනම් එහෙම කරන්නත් බැයි නම් මේ සිදුවීම නැවත මතක් වෙනක නවත්ත ගන්නත් බැයි නම් මෙතෙන්න යන්නත් බැයි නම් මේක වෙන එක නවත්තන්නත් බැයි නම් කොහොම හරි මේකෙන් මේ සම්බන්ධයෙන් හැදෙන බෙන්න මේ දුක නිදහස් වෙන්නත් ඕන නම් අපි වැඩපිළිවෙලක් කරන්න වෙනව නේද? ඒ වැඩපිළිවෙල අපි දැනට කරනවා බෙන්න මෙහෙම. අපි කියන්නේ අතහැරලා දාන්නනේ. ඔච්චර කල් දෙයක වෙලා. ඒදා මෙහෙ අපි කියන්නේ මෙහෙන් අහලා මෙහෙන් පිට වුණානේ. ඔබේ වචන කියලාම නැද්ද? කියලා අන්තිම තන අනිච්චයිනේ. එහෙමත් කියලා දාන්නේ. එහෙම කරා කියලා ඊළඟ පාර මතක් වෙද්දි මේක නැති වුණාද? අපි කියනවා මතක කරලා දාන්න පුතා, ඔක මතක කරලා දාන්න, ඔක ගණන් ගන්න එපා. මතක් වෙයි ගණන් ගන්න එපා. ඔකම කොච්චර කල් දුන්නේ ඔක අතහැරලා දාන්න කියලා කියනවා. හැබැයි එහෙම වුණා කියලා නැවත එහෙම වෙදි මේක නැති නෝද? නෑ. වෙන්න මෙතන තමයි කෙලස් හැදෙන්නේ. ඒ කියන්නේ මේ නිබ්බති වෙන තැන මේ අපි ගත්ත එක හිතක් නෑ, ඒක අරමුණක් මේ අපි ගත්තේ. මේ නිබ්බති වෙන තැන රූප වේදනා සංඤා සංකර විඥාන ඔස්සේ මේ අන්තිමටම බෙන්න මේ අන්තිම හිත හැදුන තැන දැන හැඳිනීම වුණා හේතුඵල වශයෙන් ගැළපිලා. මේ ඔක්කොම හේතු වශයෙන් එකතු වෙලා ඵලයක් වශයෙන් විද්‍යාමාන වුණා හිත ඇතුලේ. හිතට හැඟුණා, හිතට මතක් වුණා, හිත හඳුනාගත්තා එදා මට බැන්නා කියලා. එහෙම හඳුනාගද්දිම වෙන්නේ බෙන්න මෙතන ඇත්ත වුණා, බෙන්න මෙයා ඉන්නව වුණා, මේ දෙක මැත් වෙලා, මේ දිනෙත් ඇත් වෙලා, මේක අනිවාර්ය වුණ දෙයක් බඩපත් වුණා. ඒක තමයි පිළිගත්තේ. ඒ නිසා මේ දුක එනවා. ඒ දුකේදී මුලින්ම හිත හදාගන්න අර ඔබ කරන්නේ කියලාට කමක් නැහැ. හැබැයි එහෙම විතරක් කරලා නැවතුනොත් එහෙම ඊළඟ පාරෙදිත් ඔය උත්තරෙම තමයි දෙන්න වෙන්නේ. ගණන් ගන්න එපා. දැන් මාස දෙකක් වුණානේ, ඕක අතහැරලා දාන්න. ගණන් ගන්න එපා. අවුරුද්දක් වුණා, ඕක අතහැරලා දාන්න. ඕකේන වන්ති වුණ මරණාසන්න මොහොතේ කවුද කියන්නේ? ඒ වගේ දෙයක් එනවා මරණාසන්න මොහොතේ. දැන් අතාරිමුද? ඕක අතහැරලා දාන්න දෙපි අතහැරියා බලින්. ඔව් ඉතින් කමන්නේ. ඇයි දන්නෙත් නෑ දහමක් දන්නෙත් නෑ මුකුත් විසඳන්න වෙන දෙක කරමද නැහැ අතහැරලා දැන් බලින්. එක්ක වරක් උටිකක් බිව්වා නැත්නම් කෑම ටිකක් හදලා කෑවා නැත්නම් කොහරි ගිහින් බැන්නා නැත්නම් උඩ බල බල හිටියා මොකක් හරි කරලා අතහැරලා දැම්මා. ප්ලාස්ටරයක් ගහගත්තා. දෙවනි මාසේ අපාරක් මතක. එහෙම අපි හිතමු මේ උදාහරණයක් මේ ගන්න නෑ මාසෙන් මාසෙ මතක් වෙන එක ගන්න නෙමෙයි. මේ මම මේ කියන්නේ ඔබේ ජීවිතේට ආපු ලොකුම ප්‍රශ්නයක් ගැන මේ ගන්න යන්නේ. ඔහොම ඇතිනේ හිත්වල කැකෑරුණ චොප්පල ගිය ඇති නේද හිත්වල. තිනවනේ සමහර දේවල් ඒවන් ගැලවෙන්න බැරි දේවල් තිනවනේ ගැලවිලා හිත්වල ඇලවිලා. එතකොට පැලස්තර ගහ ගහ බෝධි පූජාවක් එහෙම තියලා ඉඳලා ඉඳ ඉන්න පුළුවන්. ඉතින් මේක නැති වෙන්නේ මෙතෙන්න දහම වියදෙන්න ඕන මෙතෙන්න දහම වැටෙන්න ඕන මේක දහමේ මනසිකාරය වෙන්න ඕන මෙතන භාවිතා බහුලිකතා වෙන්න ඕන. එහෙමනම් ඒක වෙන්න නම් බලන්න ඕනේ එදා එහෙම වුණා දැන් ඒක ඇත්ත වුණ හින්දා නේ මේ දුකක් ආවේ. හැබැයි මේ දුක ආපු එක මේ එදාමට බැන්න එක මේ දින 30 ගින් පස්සේ මට මේ දැන්නේ මතක් උනේ මේ මොහොතේනේ අරමුණු උනේ. එහෙනම් ඇත්තටම මට මේ දින 30ක් පුරාවට තිබ්බ දුකක් ආවද එහෙම නැත්තම් මේ දේ අරමුණු වෙද්දි මේ ටික ඇත්තුණු නිසා දුක ආවද? හැබැයි මේකත් ගෙවිලා දින ගානොත් ගිහිල්ලා මේක ඇහුණ එකේ කෑලිත් නැ මේ කෙනා සමහරට එයා සමහරට වෙන කොහෙරි තැනක දැන් ගිහිල්ලා. හැබැයි තාම සජීවි වෙලා ඒ ප්‍රශ්න ඇවිල්ලා ඒ දුක එහෙම්ම මෙනවා. එහෙනම් බලන්න ඕන මේ දුක ආපු අරමුණ ආවේ කොයි මොහොතේද? ඇත්තටම එදාද ඒ අරමුණ ආවේ එදා මට බැන්න කියලා හේතු ගැලපිලා ඵලයක් වශයෙන් මේ මොහොත හිතේ නිබ්බත්ති වුණාද? ඔබට මේක දැනෙනවා නම් හේතුම් පටිච්ච හේතු ගොඩක් ගැලපිලා මේක සම්භූත වුණේ මේ මොහොතේ කියලා. මේ මොහොතේ කියලා දකින තැන ඔබට අහු වෙන්නේ අකාලිකත්වය. කාලයකින් එක වෙන් කරන්න බෑ. හේතුන් පටිච්ච සම්භූතං. ඒ සම්භූතය අපි දැක්කා. සම්භූතය දැක්කේ එදා මෙච්චර දින ගානට කලින් මෙයා අතින් මට උනේ එකක් නෙමේ. වෙන්න මේ හේතු ටික ගැළපිලා මේ නාම රූප ප්‍රත්‍යයෙන් හිතට ඒක මට හැඟුණා. ඒ හැඟුණ එක උනේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් මේ දින 30ක ප්‍රශ්නයක්ද නැත්නම් මේ ප්‍රශ්නේ දැක්කේ නැති හින්දා ප්‍රශ්නයක්ද? එහෙනම් මේ ඇත්තටම මට බැන්නේ දින 30කට කලින්ද නැත්තම් සම්භූති වුණ මොහොතේද? සම්භූති වුණ මොහොත නම් දැක්කේ ඒක කාලෙකින් වුණ දෙයක්ද ඒක වෙන් කරන්න පුළුවන් එකක්ද නැත්තම් වෙන් කරන්න බැරි එකක්ද? එහෙනම් ඒක හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හිතට හැඟුණා. ඒක හැඟුණා නම් ඒ බැන්න බව දැනුනේ මේ හිතට මේ මොහොතේ නම් මේ කතාව ඇත්තද නැත්තම් මේ කතාව හුදෙක් ආපු අරමුණක් විතරද? එහෙනම් ආන්ගේ අරමුණේ ඇත්ත දකින්නේ විදියට. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් අනන්ත අප්‍රමාණ මේ හිතමුකු ඇත්ත මෙහෙම එකක් නෙමේ නැවතයි පාරක් මේ කියන්නේ මෙහෙම එකක් නෑ. අපි තුම ඇත්තරම දින 30ක් තිබ්බා කියලා ඒ දින 30 කොච්චර හේතු වෙනස් වෙන්නේ නැද්ද? මෙහෙම එකක් නෑ මම මේ කියන්නේ. ඒත් හිත මේ තේරුම් ගන්න තව මේ කියන්නේ. ඇත්තරම දින 30ක් තිබ්බනම් ඒ දින 30 කොච්චර හේතු වෙනස් වුණාද? ඒවත් වෙලා නේද එහෙනම් මේ මතක්ලා තියෙන්නේ. එහෙම එකක් වෙන්නේ නෑ. තේරුණාද මේ කියන එක? තේරෙන්නේ නැද්ද නැත්තම්? අපිට මට හිතෙනවා තේරෙන්නේ නැති කියලා. දවස් 30කට කලින් බෑන් එක ඔබ උදේ නැකිල්ලත් ඒක හද හදෙද්දී මොකද උනේ දැන් මතක් වුණා. මතක් වුණ ගමන් මොකද හිතෙන්නේ? අහවල් මාසේ අහවල් දවසේ අහවල් තැන අහවල් විදිහට මෙන්න මේ හිටපු කෙනා දැනුත් එයා ඉන්නවා මට හොඳටම බැන්නා. ඒ නිසා මං ගොඩක් දුකටපත් වුණා. දැන් ඔය ඒක නේද මේ මොහොතේ මතක් වුනේ. දැන් දවස් 30කට පස්සෙත් ඒක හදද්දී මතක් වුනේ මේක. දැන් මතක් වෙද්දිම එකපාරම අකපාරම අපට ඇත්තල යනවා නේද මේ කතාව ඔක්කොම. ඒ කතාව ඇත්ත වෙන්නේ අපට හිතෙනවා නේද ඇත්තට මෙහෙම දෙයක් වුණාමයි කියලා. ඒක වුණාමයි නේද අපේ ජීවිතේක ඇත්තමයි නේද? හැබැයි ඒක ඇත්තටම වුණාද ඇත්තටම වුණා කියලා ඒ ආන්ගේ මොකක් වුණේ සිදුවීම නැවත හේතු ප්‍රත්‍යයෙන් මේම සිත අරමුණු වුණාද? එහෙනම් ඒ අරමුණු උනේ දින 30කට කලින් මට බැන්නා කියලා මේ අද මේ මොහොතේ නේද? එහෙනම් දින 30කට කලින් තිබ්බ දුකක් ආවද නැත්තම් මේ බැන්නා කියලා මට පිළිගත් හින්දා මට දුක ආවද? මේක පිළිගත්තා නේද? මෙහෙම දෙයක් මට මෙහෙම දෙයක් වුණා මයි. දැන් පිළිගැනීම උතන තියෙන්නේ. එතන තියෙන පිළිගැනීම. හැබැයි ඇත්තටම ඒක හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හිතේ හැටගත් එකක් නේද? මොකද මට ඒ දුක තිබ්බනම් හිතක් 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 ගානේ ඒ මාසේ පුරාවට මේක තියෙන්න ඕනේ. එහෙම වුණාද නැත්තම් ඇත්තටම මේක එකපාරම අරමුණු වුණාද? අරමුණු වුණා. එහෙනම් තිබ්බ දුකක් ආවද තිබුණ දුකක් ආවද නැත්තම් ආපු මෙන්න මේ මට එදා බැන්නා කියලා ආපු අරමුණ හරියට දැක්කේ නැති නිසා ඒක පිළිගත්ත නිසා මට දුක ආවද? මේක පිළිගත් ඇත්තයි කියලා. ඒ නිසා තමයි මෙන්න මේ ප්‍රශ්නේ. නැත්තම් ඇත්තටම හැඟුණොත් හැඟුණා විතරයි උනේ. මේ ආපු අරමුණ ඔබට දුක ගෙනාවේ නැහැ. යම් දැනගැනීමක් හඳුනා ගැනීමක් වුණා. ඒ දැනගැනීමක් හඳුනා ගැනීමක් වෙද්දී ඒක ඇත්තටම උන දෙයක් කියලා මගේ ජීවිතේ මම වෙන් කරන් ඉන්නවා. ඒක මට උනාමයි. ඒක ඔබේ ජීවිතේ කොච්චරක් ඔබ ඇත්ත කරන් ඉන්නවද ඒ තාක්කල් බෙන්න මේක නිදහස් වෙන්න බෑ. හැබැයි හිතට පෙන්වන්න පුළුවන් වුණොත් හිතට මේක ඔප්පු කරන්න පුළුවන් වුණොත් මේක අකාලික දෙයක්. හෙවත් මේක හේතුන් පටිච්ච හේතු ගොඩාක් ගැළපිලා මේක මේ මොහොතේ හිතට හැඟුණ දෙයක් කියලා ගත්තනම් මේ මාසයි මේ කතාවයි මේ කෙනයි ඇත්ත වෙනවද නැත්නම් ඒක හුදෙක් හැඳිනීමක් විතරක් වෙනවද? මේ හැඳිනීම නිදහස් වෙන්න පුළුවන්ද? මේක නිදහස් වෙන්න පුළුවන්ද? බෑ බෑ. මේක බුදු වුණත් කරන්න බෑ. හේතු වලුණත් ඒක මතක් වෙනවා. දුරන් දේශනා කරන සමාලයට එවුණා දේශනා කරන දීපංකර පාදමූලේ දීපංකර මාදමූලේ අහවල් නමෙගිදී මට මෙහෙම සිදුවීමක් වුණා කියලා වුණා දේශනා කරනවා නෑ අපි කියන සුමේද තාපසයා නමින් දීපංකර පාදමූලේදී නියති විවරණ ගත්තා. දැන් අපිට දෙන මොකද්ද? බුදුරජාණන් වහන්සේ වෙනත් රූපෙකින් එදා ඉඳලා එහෙම ඉඳලා වැඳලා දීපංකර පාදමූල නියති විවරණ ගත්තා. හැබැයි උන්වහන්සේ කතා කරන සම්භූතයක් ගැන උන්නස කතා කරන්නේ මේ මොහොතේ එන දැන හැඳිනීම සම්බන්ධයෙන්. අපි ජීවත් වෙනවා වෙන්න මේ කතාවේ ජීවත් වුණා වගේ කල්ප ගාන පිටිපස්සට ගිහිල්ලා. ඇත්තටම අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන්ද? ඇත්තටම මේ හිත ඇත්තටම හිත ආත්මද අනාත්මද? එහෙම නැත්නම් කාලිකද අකාලිකද? දැන් බුදුරජාණන් වහන්සේ අපි දන්නවනේ හොඳටම හේතු ඵල ලෙස මේ මොහොත සම්බුත සම්බුත වුණා. අපි හිතමුකෝ දීපංකර පාදමූලයේ කියලා. දැන් උන්වහන්සේ දේශනා කරනවා අහවල් කාලේ මීට කල්ප 90කට කලින් දීපංකර පාදමූලයේ සුමේත් තාපසයා නමින් මම නියති වෙන ගතලන් කතාවක් උන්වහන්සේ දේශනා කරන් යනවා. ඕක අපි යහන් ඉද්දී අපට ඇත්තටම දීපංකර පාදමූලයකට ගිහිල්ලා අපි ඒක දකින්නේ රූපේ ගොඩක්. එහෙනම් අපට ඒ කතාව ඇත්තමයි නේද? එදා ගොඩක් කල් කලින් කල්ප ගානකට කලින් උණ ඇත්තම කතාවක් නේද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට ඒක මේ මොහොත සම්බූතයක් නේද? උන්වහන්සේ පච්චුප්පන්න මොහොතේ මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් ගැළපිලා බැඳිලා මේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන හිත විස්තර විග්‍රහ කරනවා. ඒ මේ වෙලාවේ හේතු ප්‍රත්‍යයෙන් දැන හැඳිනීම විස්තර විග්‍රහ කරනවා. හැබැයි අපට ඒක අතීතක තිබ්බ කතාවක් නේද? නමුත් ඇත්තටම මේ කතාව වෙන්නේ ඒ කතා උනේ එදාද නැත්නම් මේ පච්චුප්පන්න මොහොතේද? එහෙනම් දීපංකර පාද මූලයේ කියන්නේ ඇත්තරම කල්ප 91ක්ද නැත්නම් පච්චුප්පන්නයිද? එහෙනම් එදා බෑන් එක මාසෙක කලින් බෑන් එක ඇත්තරම එදා බෑන්නද නැත්නම් ඒ බන්න බා පච්චුප්පන්නයිද? පච්චුප්පන්නයි. එහෙනම් මේ ලෝකේ උදා වෙන හිතක් හිතක් ගානේ මේ හිතට මේ හිත මේ හිතක් හිතක් ගානේ එක්ක දැනන මට්ටමේ රාගයවත් නැත්නම් දැනන මට්ටමේ දේශයවත් නැත්නම් මේ දෙක නොදැනන මට්ටමේ මේ ඉන්නවා කියන හිටියත් මේ හැම එකක්ම මේ හැම හිතක්ම පච්චුප්පන්නයි නේද? මේ මොහොතේ නේද හටගන්නේ? මම බෙන්න මෙහෙම කියන්නම්. බෝඩ් එක ඉස්සෙල්ලා මම මැකුවා නේද? අර මෙතන ලියලා තිබ්බේ මට බැන්නා කියලා. ඒ මැකුවේ ඒ වෙලාවේද මේ වෙලාවේද? පච්චුප්පන්නතාවට හිත තියන්න ඕන. ඒ කියන්නේ මුකුත් නැහැ, ඔක්කොම ඉවරයි, අතීතේ එහෙම කියන්නේ නෙමෙයි. කොහොමත් අතීතේ නැති වෙන්නේ නැහැ. ඔබට තියෙනවාමයි, තියෙනවා ඉන්නවායි කියන්නේ අපි ඉන්නේ. මොකද අවිද්‍යාව කියන එකනේ අපි යන්නේ මේක. හැබැයි පච්චුප්පන්නතාවේ දකින්න ඕන. ඒක දකින්න තියෙන්නේ අවස්ථා හතරයි. ක්‍රම තුනයි. කාය වේදනා චිත්ත ධම්ම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඒක දකින්න තියෙන තැන් තුනක එක්ක එක දකින්නවා අපි. කාය සංකාරේ නැත්නම් වචී සංකාරේ. එක්ක කාය සංකාරය දකින්නවා එක නැත්නම් වචී සංකාරය. මොකද අපි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඉන්න වෙලාවට එක්ක කියනවා නැත්තම් කරනවා නැත්තම් හිතනවා ඔය හැමතැනම වෙන්නේ පච්චුප්පන්න මොහොත හේතුප්‍රත්‍යයෙන් හිත හැදෙන්නේ. ඒ හිත හැදෙන හිතක් හිතක් ගානේ බෙන්න මේ තුන ක්‍රියාත්මකයි. මේ තුන ක්‍රියාවත බෙන්න මේක අපට අහු වෙන්නේ නැහැ ඇත්තටම. මේක බලෙන් දකින්න ඕන එකක්. හැබැයි බෙන්න මේක හොඳට ගොරෝසුට අහු වෙනවා. මේ වගේ දේවල් මේ නැවත මම දේශනා පොඩ්ඩක් සමරස් කරන්න යන්නේ. බෙන්න මේ වගේ දේවල් ඇති ජීවිතේ පළපදියම් වෙලා නැත්තම් දින ගණන් වලින් මාස ගණන් වලින් අවුරුදු ගණන් වලින් දින මතක් වෙන දේවල් ඇති නැත්තම් දිනපතා වෙන දේවල් ඇති රැකියාවට යද්දි වේවා කනබොද්දි වේවා ගෙදර කටේ ආශ්‍රය කරද්දි වේවා හම්බෙන කෙනෙක් වේවා තමගේ කායික ප්‍රශ්නයකදී වේවා ඔය මොකක් හරි ප්‍රශ්නද ගොඩක්ල බෙන්න මෙතන ප්‍රකටයිනේ. බෙන්න මේ වගේ තැනක් හරි ප්‍රකට වෙද්දී බලන්න මේක කොහොමද වෙන්නේ කියලා හිතෙනවා. අවුරුදු 5ක් පුරාවට මට තියෙන කොන් දෙකක්ම. හැබැයි අවුරුදු 5ක් පුරාම මට තියෙන කොන් දෙකක්ම කියන එක කොන් දෙකක්ම එන මොහොතේනේ අරමුණුනේ. එහෙනම් අවුරුදු 5ක් පුරාවට මට කොන් දෙකක්ම තියෙනවා කියන එක තියෙනවා කියන සිතුවිල්ල තියෙනකල හැඟීම ආවේ අවුරුදු 5ක් පුරාට නැත්නම් අවුරුදු 5ක් පුරාට තියෙනකල හේ හැඳිනීම ආවේ මේ මොහොතේද? මේ මොහොතේ. එහෙනම් අවුරුදු 5 කියන්නේ අවුරුදු 5ක්ද නැත්නම් ඒක පච්චුප්පන්නයිද? පච්චුප්පන්නයි. ඒක පච්චුප්පන්න සම්භූතියක්. ඒ කියන්නේ ලෙඩේට බේත් කරන්න අවුරුදු 5ක දුකක් විඳින්න ලෑස්ති වෙන්න එපා. එහෙම විඳින්න බෑ. ඒ විඳින්න හදන දු තමයි අபிසංකාර කර කර අපි හදන්නේ. අපි රැ කියන්නේ අවිද්‍යාව නිසා ප්‍රියවන්ත වෙලා තණ්හා වෙලා අபிසංකාර කරලා අපි එළොහම යන කතාව තියෙන බවජාති වෙලා. ඔය ඕක ඒ අවුරුදු පහ අපි විඳින්න හදනවා. එහෙම විඳින්න බෑ. මොකද අවුරුදු පහ කියන එක ඇත්තට මොකද්ද? සම්බූතයි. ඔබේ වයස අවුරුදු දැන් 60යි. අවුරුදු 60ක්ම හිටියද නැත්නම් අවුරුදු 60 කියලා මේ මොකද හැංගිනවද? කයට අවුරුදු 60ක් කියලා ඇති. නමුත් කයෙත් ඇත්තම ස්වභාවය මේ මොකද සම්බූතයි නේද? අවුරුදු 60ක් කියන හිත මොකද්ද? මේ මොහොතේ සම්බූතයි. අපි පිළිගත්තත් නැතත් ඒක තමයි පරම සත්‍ය. හේතුම් පටිච්ච සම්බූතං. ඒක සම්බූත වෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ සම්බූත වෙන්නේ ඒක. එහෙනම් ප්‍රශ්න තිබ්බේ නැහැ. ප්‍රශ්න අනාගතයේ තියෙන්නෙත් නැහැ. තිබ්බ ප්‍රශ්නයක් මතුනේත් නැහැ. යම් දෙයක් එදා මට බැන්නා කියලා හැඳිනුණා. ඒ හැඳිනෙද්දි ඒකේ ඇත්ත දැක්කේ නැති නිසා මාසයකට කලින් මට බැන්නා ඒක තවත්ම හිතේ තිනවා කියලා මම දරාගෙන ඉන්නවා. පිංගතුනි සම්බූතේ ඇත්ත දකින්න. සම්බූතේ දකින්න නැති තැන හේතුඵල ස්වභාවය තුළ මේ හේතු ගැළපිලා මේ හිතේ මේ විද්‍යාමානක දකින්න නැතිකොට අපට හැම වෙලාවෙම අපේ අතීතයක් අපි ඇත්ත කරගෙන අපි අර කියන්නේ වමාරනවා කියලා අපි වමාර කන්න දෙනවා. කන්න බෑ. බඩ පිරෙන්නේ නැහැ. ඒකයි බුදුහාම දේශනා කරන්නේ. මෙන්න මේ කාය වචී මනෝ කර්ම තුල කෙරෙන අபிසංකාරය හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හරණැත්තක්මයි. අකාලිකත්වයේ තුල හැදෙන හිත ඇතුලේ මේ අකාලිකත්වයේ දකින් නැතුව අකාලිකත්වයේ කාලයකට පණවගෙන අතීතයකට වර්තමානයට අනාගතයට තුන් කාලයකට පණවගෙන මේ හදන්න හදන එක හදාගන්න හදන හිත අකාලිකත්වයෙන් දහම අකාලිකත්වයෙන් මේක දකින්න නැතුව කරන්න හදන හැම අபிසංකාරයක්ම ගන්න හරයක් නැහැ. අට්ටි යති හරයදි චිගුච්චති හිසුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තක්මයි. ඒ හර නැත්තේ බෙන්න මේ කරන කාය වචී මනෝ කර්ම ටික මේක නැහැ කියලා හිතාගෙන. ඇත්තට මේක මේ මොහොතේ හිතේ හටගන්න එකක්. සම්බූතේ උනේ මේ මොහොතේ මේ හිතේ. අපිට පිළිගන්නෙම බෑ. ඔප්පු කරන්නම බෑ. ඔප්පු කරන්නම පිළිගන්නම බැරුණාට යම් දවසක හරි පිළිගන්නනේ සත්‍ය වූ යථාර්ථයේ ඔතන තමයි අපි දුන්නේ ඇත්තම. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. දැනගත්තා හඳුනාගත්තා. දැනගත් හඳුනාගත් දෙයට අදාළව කාය වචී මනෝ කර්මුණා. හැබැයි බෙන්න මේවා වෙන්නේ නැහැ. මේ හිත පුරුදු කරාම් පුරුදු යන්න බෙන්න මෙතන යන්න තියෙන්නේ. පිඟුතුනි ඔබට අනාගතයේ සම්බන්ධයේ යමක් අරමුණු වේද? අතීතයේ සම්බන්ධයේ යමක් අරමුණු වේද? ඉන්න කෙනෙක් අවුරුදු 60ක් 70ක් 40ක් 50ක් කියලා යමක් අරමුණු වේද? ඔය අරමුණු වෙන එක ඔය සම්බූතය කොයි මොහොත වෙන එකක්ද? මේ මොහොතේ. ඒකයි කියන්නේ අකාලිකත්වයේ තුල හිට තියන්න. මේ ලෝකේ අනිත්‍යතාවය නිසා දුක්ඛ ලක්ෂණයත් එක්ක හැදිලා මේ එන අකාලික ස්වභාවය හිට තියන්න. ඇත්තටම අපට ඒ දවස් 30කට කලින් දොස් කියපු එක ඇත්ත කරන්න බෑ. එහෙම එකක් උනේ නෑ. සම්මුති ලෝකෙ එහෙම එකක් වුණා. සම්මුති ලෝකෙ වුණා. හැබැයි සම්මුති ලෝකෙ උනේක දින 30ක් මල්ලඟ තිබ්බේ නැහැ. ඒක මේ මොහොතේ හිතට මොකක්ද උනේ? සම්බුත වුණා. හේතු ගැළපිලා මේ මොහොතේ හිතට එක හටගත්තේ. මේ මොහොතේ සම්බුත උනේ. මේ මොහොතේ සම්මුතිනක අපි දන්නේ නැහැ. අපි ඒක පිළිගන්නේ. අපි හිතනවා එදා මට ඉන්න කෙනෙක් එදා හිටපු කෙනා අදත්තාම ඉන්නවා. එයා මට දින 30කට කලින් අහවල් තැන අහවල් දෙය කියලා බැන්නා. ඒක ඇත්තමයි. අර හීන සම්බන්ධයෙන් මේ ප්‍රශ්න නෑනේ ඔබට. හැබැයි හීනෙත් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන එකක් මම කියන්න. ඒ හීනේ එදා ඇත්තටම පෙනුණා නේද? හීනේ ඇතුලේ උන දේ නම් බොරු. හීනේ ඇතුලේ උන දේ නම් බොරු. හැබැයි හීනේ බලපු මම ඇත්තට මෙදා හීන බැලුවනේ දෙක බොරුද? අන්තිමටම ප්‍රශ්න දෙකම එකයි. හීනේ සම්බන්ධව බෙන්න මෙතන අපි හිටියා. මට බැනක සම්බන්ධයක් මෙදෙන මෙතන හිටියා. ඒක ඇත්තටම හිත් දෙකක්. මතකද මං කියපු කතාව? ඒකයි කියන්නේ. හීනේ බොරු. හීන නම් ඇත්තටම ඒක ඇත්තම නෙමේ බොරු. හැබැයි හීනේ දැක්ක කෙනා එයා බොරුද? එහෙනම් හීනයක් වගේ අමතක කරන්නත් බෑ ඇයි? හීන දැක්ක කෙනා ඉන්නවා. වෙන්න මේ තුනේම ඉන්නවා. මේ තුනේම ඉන්නවා. කවුද? මම. මේ තුනේම ඉන්නවා. ඒක හීනයක් කියලා ගැලවෙන්න බෑ. නමුත් අර හිතෙන්නේ අර මම ඒකයි මේ අන්තිම මේ කතාව කිව්වේ. දැන් කතාව බලපුවා මෙතන නේද? ඇත්තටම ඉතින් ඒක හිතෙන්නේ හිතුන්නේ නැද්ද? කාට හරි හිතෙන්නේ නැහැ. එක්කෙනෙකුට හිතෙන්නේ නැති අනිවාර්යයෙන්ම. ඔව් ඉතින් ඒකත් ඉතින් ඇත්තටම හීනයක් වගේ හිතුවාන් හරිනේ. ඉතින් ඇත්තටම මේ හීනෙත් ඒ වෙලාවේ පෙවුණා විනාඩි 5යි ඒක අතහැරලා ගියා. බැන්න විනාඩියයි අතහැරලා ගියා. දෙකම හීනයක් වගේනේ. හැබැයි මේ දෙකම දැක්ක මෙයා ඉන්නවනේ තාම හොඳට. මෙන්න මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දෙකම පච්චුප්පන්නයි. හීනයක් දැක්ක බව හැඟුණ එකත් හේතු ප්‍රත්‍යයෙන් හේතුම් පටිච්ච සම්භූතයි. කොයි මොහොතේද? මේ මොහොතේ. දින 30කට කලින් මට බැන්නා. මට මෙහෙම මෙහෙම කියලා අහවල් තැන මෙහෙම කළා මට බැන්නා. ඒකත් මොකද්ද? සම්භූතයි, පච්චුප්පන්නයි. කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් කාලයකට දාන්න බෑ. එහෙනම් ඒක අනත්තයි. ඒක අනත්තයි. කාලෙකින් කාලයකට දාලා ඒක වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි ඒක හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හිතේ හටගත් එකක්. ඒක මේ මොහොතේ හිතේ හටගත්තේ. ඔබේ ජීවිතයේ තියෙන නම් ගොඩාක් දුකිතෙන පොයින්ට් එකක්. දැන් ඕක අරමුණු වෙන එක සම්බන්ධයෙන් කැමති වෙන්න. ඒකයි මේ අපි හැමෝගෙම ජීවිතේ තියෙන ලොකු ලොකු අවුල්. ඒ කියන්නේ ලොකු, කියන්නේ ලොකු 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 අර තියනවා නිකන් අර අර වැඩි තැන්. දැන් ඒක මතක් වෙද්දී ඒක මතක් වෙනකොට කැමති වෙන්න. මොකද හේතුව? මතක් වෙනවා කියවත් ඒක අරමුණුනවා. කියන්නේ අරමුණු කරා නෙමෙයි අරමුණු වෙනවා. දැන හැඳිනීමට කැමති වෙන්න හේතුව. කැමති වෙනවා කියන්නේ එහෙම කියන්නේ ඒත් අන්නයිම තමයි මම නිකන් කිව්වේ ඒක. කියන්නේ දැන් ඒ වගේ පොයින්ට් පහක් ඔබට දවසට තියෙනවනේ. පින්වතුනි බුදුහාම දේශනා කරනවා. මොකද දැන් මේ ගුරුසාන සතිපට්ඨාන දේශනා කරන පටන් ගන්න තියෙන නිසා මම කිව්වේ. මම දේශනා කරනවා දින 7ක් හෝ අවුරුදු 7ක් අවම උපරිමයේ තියලා අවමේ දින 7ක් උපරිම අවුරුදු 7ක් තියලා වැඩිවොත් එහෙම අනිවාර්යෙන් අනාගම ලැප වෙනවා උන්වහන්සේ. ඔබ භාගතුන් වහන්සේ. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දවාණං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සාණං අත්තංගමාය. ඥායස්ස අධිගමාය නිබ්බාන සච්චිකිරියාය. යදිදං චත්තාර සතිපට්ඨාන. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ. එකම මගයි මහන්නේ. සත්තානං විසුද්ධියා. සත්වයාගේ විසුද්ධිය පිණිස, නිවන පිණිස. ශෝක පරිද්දවාණං සමතික්කමාය. ශෝක දුක් දෝමනස්සල අයින්වීම පිණිස, සමතික්කමාය නැසීම පිණිස. දුක්ඛ දෝමනස්සාණං අත්තංගමාය. ඥායස් අධිගමාය නිවන පිණිස. නිබ්බාන සච්චිකිරියාය නිර්වාණ අවබෝධ පිණිස. එකයි තියෙන්නේ සතිපට්ඨානේ. සතිපට්ඨානේ කොටස් හතරයි. කායानुපස්සනාව, ධනानुපස්සනාව, චිත්තාන. මෙතන අපි කායानुපස්සන සාම කතා කරගෙන යන්නේ. මේ නිකන් මේ කරුණටයක් කියන්නේ. එතකොට බුදුන් දේශනා කරනවා සතිපට්ඨාණයෙන් දින 7ක් උපරි අවමය හෝ උපරිම අවුරුදු 7ක් හිටියොත් එම අනාගම ලැප වෙනවා. දවසකට තියෙනවා පැය 24ක් නේද? ඒතර පැය විතර විනාඩි 60 ඒවා කීයක් තියෙනවද? 14440යි විනාඩි. එතකොට ඕක වැඩි කිරීම 360 ඕක වැඩි කිරීම 7 අවුරුදු 7යි. ඕක වැඩි කිරීම 360 වැඩි කිරීම 7 අවුරුදු 7යි. දවසකට විනාඩි තියෙනවා නම් 1440ක්. හරිද? මට මතක විදියට 1440 මතක විදියට. ඕකෙන් අපි ඒ කියන්නේ එක දවසයි. මේක වැරදි නම් දන්නේ නැහැ මට දැන් මතක විදියට මම කියන්නේ. දැන් මොකක් හරි විනාඩි ගණක් ඇතිනේ. ගමුකෝ. එතකොට එක දවසයි. අපි දවසකට විනාඩි 5ක් සතිපට්ඨාණයෙන් හිටියොත් එහෙම දවසට විනාඩි 5ක් අපි හිටියොත් එහෙම එක දවසක් පුරන ගණන අවුරුදු කීයක් යයිද? අපි දවසකට විනාඩි 5ක් සතිපට්ඨානෙ හිටියොත් එම මෙතන පුළුවන් නම් ඉතින් හොඳයි. හොඳයි නෙමෙයි හොඳයි. හරිද? හරිද? එතකොට දවසට විනාඩි 5ක් සතිපට්ඨානේ කියන්නේ මේ සතියෙන් මෙන්න මේ එන්න නැගෙන සම්බූත සම්බන්ධයේ මෙන්න මේ තුනේ ඇත්ත. මේක මොකද කෙලස් කියන්නේ මෙච්චරයි. රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. රාගක්ඛයන්ගේ, රාගයන්ගේ, ද්වේෂයන්ගේ, මෝහයන්ගේ ශ්‍රේවීමක් ඇද්ද? ඒක තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් රාගක්ඛයෝ, ද්වේෂක්ඛයෝ, මෝහක්ඛයෝ වෙන්න මේ හිතේ තියෙන ඇත්ත දකින්න ඕනේ. අපි හිතමුක මේ හිතේ ඇත්ත දැකලා විනාඩි 5ක් හිත අරමුණු අපි ආපු අරමුණු සම්බන්ධයෙන් දැකපු දෙයක්, ඇහුණ දෙයක්, හැඟුණ දෙයක්, කරපු දෙයක් ඔය මොකක් හරි සම්බන්ධය මේ මොන හරි මේකක් සම්බන්ධයෙන් අපි විනාඩි 5ක් දවසට වැඩුණා. විනාඩි 5ක් වඩා ගත්තොත් දිනයක් පූර්ණ කරන දින කීයක් යයිද? ඒ වගේ අවමය දවස් 7ක් පූර්ණ කරන්න විනාඩි 5 ඒවා කීයක් වණ වේද? බලපුවම නම් ඉම්පොසිබල් වගේ නේද වෙන්නේ. ඒකයි කියන්නේ ටික ටික මේක දකින්න පුරුදු වෙන්න. ඒ කියන්නේ මුකුත් නැහැ මොනවත් නැහැ නෙමේ ඇත්ත දකින්න. මේ මොහොතේ මේ වෙන සිද්ධිය දකින්න. ඒවෙන් ගැලවෙන්න බෑ. අපිට අපේ ජීවිතේ වැඩිපුරම ආය අපි කැමති උනට ජීවිතේ වැඩිපුරම ප්‍රශංසාවට එන්නේ නින්දා අපහස විතරයි. මම වෙන්න මෙහෙම ආන්නම්. ඔබ හොඳ කරනවා 1000ක් 1000ක් හොඳයි. හරිද? එකක් නොහොඳයි. දැන් මොකෝ වෙන්නේ? මේ එකට ෂණයෙන් මේ 1000 නසන්න පුළුවන් නේද? මේ තිබ්බ ප්‍රසාදය මේකෙන් නැසෙනවනේ හිතේ ඇතුලේ. නැවත කීයක් කරන්න වේද ඒ ප්‍රසාදය හදන්න? හේතුව හිත කැමති කුණු ගතියට. ඒකයි ඔය සුදු මිනිස්සු ව්‍යාපෘති ඇතුලේ මිනිස්සුන්ගේ හිත සුවපත් කරන්න දන්නේ. යහපත ගුණේ දකින්න ඕනේ. හරිනම් මේකට සාපේක්ෂව මේක නොගෙන හිතරම් කුඩයිනේ. හොඳ 1000ක් කරලා එකපාරක් බැන්න. දැන් හොඳ කරලම නැ නේද? අපි අර කියන්නේ මොනවද ගෙනල්ලම නැහැ කියලා? ගොරකද? මේ එකට පුළුවන් මේ ඔක්කොම නසන්න. එක තප්පරය සමට යන්නේ. සමට ඔක්කොම ඉවරයි. හිතේ හැටි. ඇයි ඒ හිත හැම වෙලාවෙම වෙන්න මේ තුල ඉන්නේ? ලොකු පිර මේ සත්තුන්ගේ මේක විතරමයි තියෙන්නේ. තිරිසන් ලෝකෙ මෙච්චරමයි තියෙන්නේ. දැන් මේක ඉදින් මේ දෙක ප්‍රකටයි, මේක අප්‍රකටයි. අනාගාමී වගේ මේ දිව්‍ය ලෝකේ වගේ ඇදි මේක අප්‍රකටයි ටිකක්, මෙන්න මේ ටික ප්‍රකටයි. ඊට යද්දි මේ දෙකම අප්‍රකටයි, මේක ප්‍රකටයි. එහෙම යන්නේ. පහළට යන්නේ මෙච්චරයි තියෙන්නේ. බය විතරයි තියෙන්නේ. බය කියන්නේම ද්වේෂය. සත්තු හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. තිරිසන් ලෝකේ බය විතරයි තියෙන්නේ. ප්‍රේත ලෝකේ බය විතරයි තියෙන්නේ. මේ විතරයි තියෙන්නේ. අපිට මේ දෙක ප්‍රකට වෙවි තියෙනවා, මේක අහුවෙන්නේ නැහැ. දිවි ලෝකේදී මේ දෙක ප්‍රකටයි, මේක අහුවෙන්නේ නැහැ. ඊට උඩට යදි මේ දෙක අප්‍රකටයි මේක අහු වෙනවා. මේක මේක ප්‍රකට කරනවා. ඉන්නවා කියන එක. දකින්න ඕන කොහෙන් හරි අකාලිකත්වය දකින්න. මේ මොහොතේ මේ හිත කියන එක සම්මුතියක් බව දකින්න. නින්දා පහසුලෙන් නම් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. කොච්චර වයින්වද? ඒවා ගෙවෙන්න දෙන්න. අපහාස ගෙවෙන්න දෙන්න. අර කතාව දැන් මතකද? මට බැන්නා කියන එක දැන් මතකද ඒක? ඈ? නිකම් බැන්නා කියන එක මතක් වෙදි බැන්න එක ඇත්ත කරගෙන ඒකේ ජීවත් වෙන්න එපා. අර ඔබ දාන්නේ මුලින් පල ගණන් ගන්න එපා. ඔක එදා වුණේ කන ඔච්චර කාල දෙලා. එහෙතනින් එතනින් නවතින්න එපා. එතනින් ඉස්සරහට යන්න. මේ කොයි වෙලාවේද උනේ? කොහොමද උනේ? කොහොමද වෙන්නේ? අන්න දකින්න තේරෙයි මේක මේ මොහොතේ සම්බුත වෙන එකක් කියලා. අන්න ටික ටික වෙන්නේ ප්‍රශ්න දෙන්න පටන් ගන්නවා. ඇප්ලයි කරන්න ඕන. අනිත්‍යතාවයට දුක්ඛතාවයට හිත තියාගෙන වෙන්න මේ අනත්ත දකින්න. මේ කතා කරන්නේ අනත්ත ගැන. මේක හැදෙන්නේ මේ මොහොතේ. බේරෙන්න බෑ. ඒකයි කෑමට අහු වුණා වගේ මේකෙන් බේරෙන්න බෑ. කෑමට නම් අහුවලා ඉන්න පුළුවන් ජීවත් වෙලා. ඇඳට ඇඳේ නිදිය ගත්තාම හරි සනීපයි. වාහන නැගම හරි සේ සීදා ගත්තාම මාර කූල්. හැබැයි දාඩි දාදි මාර අවුල්නේ. ඈ. වාහනේ හිටතාම වැහනේ වාහනේ ඒසි කැඩුනාම ඇඳේ මොකක් වරුණාට බා මොනවා හරි එදි කොච්චර කියන්නේ. මේ මෙතන කොච්චර තියෙන අඩු ගන්න එකම කෙනෙක්. තමන්ගේ ජීවිතේ අපි දක්ෂ වෙන්න ඕන. අපි ඉන්නේ අපි දැන් අපේ ජීවිතේ අනන්තවත් තියෙන සිදුවීම්. හැබැයි අපි ඒව නිකන් නිදහස යන්න දීලා. අපි දහම දන්නවා. අපි හර බර දාලා ඉවරලා ලොකු තැන් වලින් අල්ලන දෙනවා. දහම වැඩෙනවා. මග වැඩිලා නැහැ. මග වැඩිලා නැහැ කියන්නේ ප්‍රශ්නේ හැමමයි. ඒක පිරෙන්නේ නැහැ. ඒකම කියන්නේ පොඩි පොඩි තැන් වලින් මේක දකින්න. අනත්ත හොඳට මෙනෙහි කරන්න. මේ මොහොතේ හිත හදින එක දකින්න. නැත්තම් මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒක පුරාවට ඒක තියෙනවා ඉතින්. ඒක කරන්න දෙයක් නැහැ. බෑන් එක අමතකුණත් හිතුවිලි මතක් වෙන්නේ නැද්ද? දැන් මේ වෙලාව හිතර කොච්චර අරමුණු වෙනවද? ඔක්කොම ඇත්තයිනේ. මේකයි කියන්නේ. ඒක වෙන්න මේ තැන් වල අවුල පේන්නේ නැතුව මේකේ තියෙන අනිශ්චිතතාවය දකින්න බෑ. දැන් මෙහෙම දකියදී බෝඩ් එක තියෙනවා කියන එකේ වෙන්න මේ මට්ටම අල්ලන්න බෑ. ඒ අල්ලපු ගමන් එපාරක් දන්න දහම් කරුණු අවිද්‍යාව නිසා ප්‍රිය මధుරනවා, ඒ නිසා තණ්හා වෙනවා, ඒ නිසා පෙළනවා. බෝඩ් එක දාන ඊට පස්සේ ඒ කතාවට බලන්න මගට දිහෙන් වෙන්නේ නැද්ද කියලා. බෝඩ් එකේ ලියපු නෙමෙයි දාන්න කියලා. අනිච්ච මෙනෙහි කරද්දී, අනිච්ච හෝ දුක්ඛ හෝ අනාත්ම මෙනෙහි කරද්දී බෝඩ් එකේ ලියපු සමීකරණ නෙමෙයි මතක් වෙන්නේ. ද නැත්තම් ඇත්තරම අනිච්ච මෙනෙහි වෙනවද නැත්තම් බෝඩ් එක මතක් වෙනවද? තමතම් බලන්න. දැන් දහම් මනස කරගන්නකෝ. මනස කරගන්න යද්දී බෝඩ් එකේ ලියපු සමීකරණය කියන එක මතක් වෙනවද නැත්නම් අනිශ්චිතතාවයේ අවබෝධ වෙනවද? ප්‍රශ්නයක් ආපුලා බලන්නකෝ. දැන් අර කේස් එක ගන්නකෝ. අපි එතනම ගමු කරා. මට බැන්නා. ඔකට දහම දාන්න යද්දී මුලින්ම අවිද්‍යාව නිසා ඉතින් ප්‍රියමතු. එතකොට අගල මේ සමීකරණය මතක් වෙන්නේ. ඒ මොකද්ද? ඒ ප්‍රශ්න අදාළව දහම වැඩෙනවා. ඒවත් දහම් කරුණ වැඩෙනවා. හැබැයි ප්‍රශ්නේ එහෙමමයි. දහම් කරුණ නෙමේ වඩන්න ඕනේ තෙන්න. දහමෙන් ඒක දකින්න ඕන. දකින් එකයි වඩන එකයි දෙකක්. දහම් කරුණු මනසිකාරය කරනවා. දහමෙන් දහම එකට ඇප්ලයි කරනවා. සම්පූර්ණයෙන් දෙකක්. ප්‍රශ්නයක් අපුම් බලන්න. අනිච්ච කියපම අයන්නයි ඔය ඒ අකුරු ටිකත් එක මතක් කරන එක පාරම අනිච්චයි. නැත්නම් හැඟීමද අනිච්ච කියන හැඟීමද හිතේ තියෙන්නේ නැත්නම් අකුරුද තියෙන හිතේ බලන්න ඕනේ. හැඟීම නම් හිතට එන්නේ මේවා දුර වෙන පටන් ගන්නවා. ඒ හැඟීම එකපාර අරමුණු දෙකෙන් දා ගන්න බෑ. ඒක ටික ටික මේක භාවිතා කරලා යනවා. ඒකයි අද දින පුළුවන් ටාස්ක් එකක් දා ගන්න දවසට පස්පාර සිහිපත් කර ගන්න පුළුවන්. දවසට එන වෙන්න මේ සම්බන්ධව මේ සම්බන්ධ නිකන් පොතක් මාක් කරන හැ පුළුවන් මාක් කරන්න. ඒ මුකුත්ම වුන්නේ නැහැ. හිතනකො අන්තිම මොහොතේ හිතනවා කියලා අද අද එකක්වත් මතක් වුන්නේ නැණි කියලා මාක් කරන අද හිතමුකෝ පහක් දාගත්තා. එකක්වත් මතක් වුන්නේ නැහැ. හැන්දෑවේ හරි පොත මාක් කරන යද්දී මම නිකන් මේ නිකන් සරල දෙයක් මේ කියන්නේ ඈ. දන්නවනේ අද එකක්වත් මතක් වුන්නේ නැහැ කියලා මතක් වෙන තැන හරි ඔබට දහම දකින්න පුළුවන්. නැත්නම් ඒකත් නැහැ. උදේ අපි හවස හැන්දෑවේ බලනවා උදේ පුරාවට මම මොනවද කරේ? උදේ ඇත්ත වෙනවා. හැබැයි කාලයක් ඇත්තේ උදේ කියන්නේ ඒ වෙහොතේ තියෙන සම්භූතයක් කියලා. දවල් ඇත්ත වෙනවා. උදේ දවල් දෙකම ඇත්ත වෙලා. ටික දවසක් ඇත්තේ උදේ දවල් කියන්නේ මේව සම්භූතයක් කියලා. ඒ මොකද හවස නම් අපි මේක කරන්නේ. කාලයෙන් කාලයට සම්බන්ධ හිත ටික ටික කාලේ නිරුද්ධ වෙන්න පටන් ගනී. ඒ කියන්නේ කාලයෙන් අකාලිකත්වයටපත් වෙන්න පටන් ගනී. නැත් අපි කාලය තුල හැම වෙලාවෙම වෙන් වෙවි එක වෙන් කරගෙන එක ඇත්ත වෙලා දියේ. මේක පුරුදු කරන්න ඕනේ. මේක කරන්න ඕන. දැන් බණ අහන එක කරනවා දිගටම වගේ ඒ වගේ කරන්න. ඒ කියන්නේ දවසට කරුණු දෙකකට දාලා බලන්න. මතක තියා ඉඳලා. ඒ කියන්නේ නිකන් දාලා බලන්න. එහෙම යද්දි ටික ටික ඒ මොහොතේ මේක එන්න පටන් ගන්නවා. හැබැයි මුලින් බලෙන් මේක ලකුණු කර කර කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ ඉතින් කෝ වගේද දන්නවද හරියටම කියොත් එහෙම වාහන එලවද්දී මුලින්ම සිග්නල් දැම් මතක් කරලා නේද බ්‍රේක් එක දැම්මෙන් බ්‍රේකේ පෑගුවේ මතක් කරලා නේද ජිර දැම් මතක් කරලා නේද ඈ ආ එලිට දාලා ලංකා අතත් කරකවන්න තියෙන අනිප්පතර දාලා කන්නඩින් එලිට දාලා කරකවන්න තියෙන අතත් ඒව මතක් කරලා නේද දැම්මේ දැන් ඔබ එලවන්නේ මතක් කර කර දේවා නැත්තම් ඔබ අතින් එල වෙනවද ඩ්‍රයිවිං වෙනවද එදා ඩ්‍රයිව් කරා අද ඩ්‍රයිවිං වෙනව නේද බාති ඒ වගේ තමයි එදා අමාරුවෙන් කරපු දේවල් අද සමහරට හොඳ වලියක් දාගෙන යන්නේ කිලෝමීටර් 50ක් විතර ගිහින් ඉතින්නේ කිසි ප්‍රශ්නයක් නැහැ ෆෝන් එකෙත් තියෙනවා වලියක් යනවා කෑයත් ගහ ගන්නවා ගියරුත් දානවා බේරලත් ගිහින් තියෙන්නේ බලන්නකො සිහිය කොච්චරද කියලා ඉවරලා හැබැයි ඒක ඉගෙන ගත්තේ ඩ්‍රයිව් කරන්න මතක් කරගෙන ඉගෙන ගත්තේ වාහනේ ඒ වගේ තමයි ඒ කාය කර්මයක් වචී කර්මයක් පුරුදු කරපු විදිය මේ මහේ හිතගෙන තියෙන්නේ මේකයි මුලින්ම බත් කද්දි පොඩි කාලේ මතක් කරගෙන බත් කෑවේ කට දාගත්තේ බත් හැලන එක නවත්ත මේ මෙතන ගෑවෙන්න බෑ කි කිය පොඩි කාලේ මතකද කෑවා හැඳි ගෑ රූපෙන් කන්න පුරුදුනේ කොහොමද පීයෙන් මතක් කර කර මුලින් බලන කොයි අතින් දැන් අල්ලන්න උනේ එහෙම කරගෙන ගත්තේ දැන් එහෙමද ඒකයි කියන්නේ පුරුදු කරන්නේ අපි ජීවිතේ ජීවත් වෙන්න එච්චරදලා පුරුදු වුණා නම් ඒවා ජීවත් වෙන්න පුරුදු කරපේක අපට ආයාසුන් නැත්තම් මේ සසරෙන් එතෙර වෙන තැන මෙතන පුදුම සතුටක් දැනන අපිට වෙන්න මේ කෙලසුළු නිදහස් වෙද්දි වෙන්න මේක අත්විඳින්න ඕන මේකට තමයි ඔබට වෙන්න මේ හිතක් තියෙන සම්බුදු සාසනයක් හම්බුනේ වෙන්න මේකෙන් මිදෙන්න තමයි මේ වෙලාවේ සම්බුත් සාසනයක් ඇතුලේ මේ හිත පහළ වෙන්නේ. දැවැන්ත පාරමිතාවක් එක්ක. ඒක නිකන් දිය කළා දාන්න එපා. ජීවිතේ අනිවාර්ය වෙන තැන් වලට හරි මේක ඇප්ලයි කරන් යන්න. එතකොට මේ කොතනින් හරි ඔබට අහුවෙයි. ඒකයි වාහනේ එලෙව්වා වාහනේ ඩ්‍රයිව් කරන පුරුදු වුණා වගේ, කෑම කන්න පුරුදු වුණා වගේ, ජීවිතේ දේවල් කරගන්න පුරුදු වුණා වගේ. මේක පුරුදු වෙයි. ඊට පස්සේ ඔබට નિરાයාසෙන් පොයින්ට් එකෙන් පොයින්ට් එක අරමුණෙන් අරමුණට මේක වැටෙන්න පටන් ගනී. ආන් එදාට තමයි සතිපට්ඨානේ වෙන්න මේ දින හතෙන් හෝ උපරිමේ අවුරුදු හතෙන් යන තැනට හිත පූර්ණ පටන් ගන්න. පුරුද්ද. භාවිතා බහුලී කතා. කරගෙන යන්න ඕන. ඒකයි නින්දා අපහාස ඒ වගේ දොල්ලෙ මිදෙන්න බෑ පිඟුදිනි. මම නේ පොඩි කතාවක් කියලා අතවාසම් කරන දේශනාවට අග්ගල. කතාවක් කියනකට දාසිය කියන්නද? දන්න තේ සමහරට. දැන් මේක දකිද්දී අපිට අග්ගල කතාවට යනවා එදාට. හැබැයි මේකත් පච්චුප්පන්නයි. හැබැයි එහෙම කිව්ව පොඩි ගතියක් නෑ කියන්නේ ජොලිය නෑ එතකොට නේද ඒක. හරි. පිඟුදිනි. ඔබ අහලා ඇති දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ. මීට දැන් මේ බලන්න ඔන්න බලද්දි දැන් මේ කතා තුලින් ඔබ දකින්නේ මේ දහම ඈ. මේව ඇත්තවි යද්දි මේ පච්චුප්පනතර ඒකත් එක මේ කතාවේ කරන්න යන්නේ ඈ. බෞද්ධුනසේ ගොඩක් ඒ කියන්නේ ගොඩාක් කාලකට කලින් කල්ප ගානකට කලින් මම දැන් මෛත්‍රී කාශ්‍යප බුදුහාම සාසනේ මට මතක විදියට මට හරියටම ඩීටේල් එක දැන් ඔක්කොම කතාව මතක නැහැ. ලොකු කතාවක් මේ පොඩි කරලා කියන්න. මේකේ අන්තිම එක පොයින්ට් එක තමයි මේ කියන්නේ. එතකොට මේ කට්ටිය යනවා වීරිය කරන්න මේ මේ ජීවිතේ කොහොම හරි ලේ ඇට මස් නහර වෙයිලා ගියත් නිවන් දැකලා නෙමෙයි නවතින්න කියලා හිතාගෙන ඉවරලා මේ කට්ටිය ලොකු කන්දකට නැගලි වෙලා 6 දිනක් ඉනිමග විසි කළා දානවා ටික දවසක් සතිර සතියකට තියෙන තමයි කැමරා යන්නේ දින 7කට ටික දවසක් යද්දි එක්කෙනෙක් අරහත් වෙරපත් වෙනවා අනිත් කෙනා අනාගාම වෙනවා කැම ඉවර වෙනවා අර රහතන් වහන්සේ 이르දියෙන් ගිහිල්ලා කැම අරන් එනවා අර පස් දිනම තීරණය කරනවා අපි කැම නැතුව මැරුණොත් අය කැම කන්නේ නැහැ එක්කෝ අපි අපවත් වෙනවා නැත්නම් පිරුණම් පණ කියන පිරුණම් පණ කියලා හිතන වීරිය තියාගෙන ඒ කට්ටිය කටයුතු කරන් යද්දි රහතන් වහන්සේ ඒ කට්ටිය අතහැරලා වෙන ගමකට වඩිනවා දින කීපයක් ගිය පස්සේ මේ කට්ටිය අපවත් වෙනවා අනාගාම මුණකෙනා බ්‍රහ්මලෝකයට යනවා අර පස් දින දිවිලෝකයට යනවා මේ සම්බුසසෙන් ලං මේ ලෝකෙට එනවා ආවට පස්සේ ලිච්ඡවි ලිච්ඡවිගේ ලිච්ඡවිං කුමාරින්ගේ එහෙමයි මට මතක විදියට කුසක තමා මේ කුමාරය ඉපදෙන්නේ මල්ල රජදරුවන්ගේ මල්ල රජදරුවන්ගේ ලිච්ඡවි කුමාරින්ගේ තමා මේ දරුවා උපදින්නේ එක බිසවකට දාව ඒ බිසවට දරුවල් හැබෙන් ලං වෙද්දී මේ බිසව මිය යනවා ඊට පස්සේ මේ පිරිස හිතනවා දරුවත් මියගින් ඇති කියලා ඒක අද කාලේ වගේ විද්‍යාව තිබ්බේ නැහනේ දරුවත් මියගින් ඇති කියලා හිතාගෙන මේ මිනිහ අරන් ගිහලා ඒ දරුවගේ දරුවයි ඒ මිනිහ අරන් ගිහිල්ලා දරසයක් දැලා ගිනි තියනවා ගිනි තියද්දි පිදුරු ගේනවාක ගිනි තියන තා පාවිච්චි කරන්න ගින්න තියල ඉවරලා පිදුරු ටිකක් තා එහා පැ සුරලා තියනවා මේ කුස රත් වෙද්දි අර කුස පැයිලා දරුලෙට විසිනවා මෙයා නිකන් හීන වගේ ඇති නමුත් ඒක තමයි එහෙම කතාවක් වෙලා තියෙනවා හැබැයි පච්චුප්පන්නයි සම්බූතයි ඈ එතකොට විසුණාට පස්සේ තුවාලත් එක්ක කොමාරි කවුරුහරි කෙනෙක් ඇවිල්ලා මේ දරුවා හදාගෙන මෑට දානට පස්සේ දබ්බ මල්ල කියලා මල්ල රජදරුවන්ගේ ගින්නෙන් පිපිරලා එලිට ආපු නිසා දබ්බ මල්ල කියලා නම වැටුණා දබ්බ මල්ල පුත්‍රයා කියලා ආවා ගින්නෙන් බේරිලා මල් රජදරුවන්ට දාව ලැබුණ පුත්‍රයා දින අවුරුදු 7ක් යද්දි සසල කරපු අර වීරිය පාරමිතාවයි ඔක්කොම එකතු වෙලා මෙයාට සාසනය පැවිදි වෙනවා හිසබාල ඉවර වෙද්දි සිවුරු පුරාණ කරන රහත් වෙනවා රහත් වෙලා ඉවරලා ටික දවසක් යද්දි මොනට පුණ්‍ය ඍදියක් තියෙනවා සෙනසුන් පැනවීමතර අග්‍රයි ටික දවසක් යද්දි හාමුදුරු හරිය කැමති වුණාසේ ඉරිදී බලන්න සාමාන්‍ය කියනවා මේ ඇඟිලි 10 මෙහෙම අල්ලපුවාම හරුවලට ටෝච් ගහුවාගේ එළියයි කියලා පුණ්‍ය ශක්තිය ඉතින් සමහර හාමුදුරු ඇවිල්ලා කියනවලු රැයට ඇවිල්ලා පින්වත් දබ්බ මල්ල පුත්ත මට අද වේහාර පර්වතේ කුටිසනසල මේ සෙනසුන් හදලා දෙන්න මට ගිජ්ජ කුටි අද හදලා දෙන්න මට පාණ්ඩව පරසලා දෙන්න ඒ වගේ ඈස තැඟවලු කියන්නේ මෙයා ගිරිදිය බලන්න ඉතින් රෑම මුන්නහසල මේ කට්ටිය එක්ක ගිහිල්ලා ඒ තැඟවලු සෙනසුන් හදනවලු හදලා ඉන්න දෙනවලු උදේට නැගිට එලිට ඇවිල්ලා බැින්නම් පිටිපසැල්ල බැලුනහම කුටියක් නැලු කැලේ ඉතුරුලු තියෙන්නේ ඒ වගේ මහා ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේ නමක් අවුරුදු 7න් තමයි අරහත්ත්වයට පත් උනේ ඉරිදි බලයි ඉතින් හාමුදුරු හරි කැමති පිටින් වඩන සංගය මුන්වහන්සේ ඉරිදි බලන්නේ ඒ නිසා තමයි ඒ ඈත තැඟවල කියනවා මට අර කන්දේ මට මේ කන්දේ පනලා දෙන්න ඉතින් එක්කනවලු ඉතින් එහෙම කරගෙන යද්දී නමුත් මුන්නරට හිටියා හතුරු මෙත්තිය පුබ්බජින හරි මොකරොම් කියලා නන්දෙකින් හිටියා හතුරු දෙන්නේ ඒ කියන්නේ ඒත් සාසනේ පැදල හිටියේ ඒ දෙන්නේ නෝනලා දෙන්නත් පැදල හිටියා මෙත්තිකා කියලා සහ තවනිත් කියන මට නම් මතක නැහැ මෙලාවේ දෙනා පැවිදිලා දැන් හතර දෙනා පැවිදිලා. හැබැයි මේ මෙත්තිය පුබ්බජින කියලා හඳු දෙන්නට මේ දබ්බල පුත් හරු පෙන්වන්න බෑ. දවසක් මේ දෙන්නා ගින් මෙහෙණි ආරණෝ කියලා මෙහෙන් වහන්සේට කියනවා මෙත්තිකා අපි හරි අවුලෙන් ඉන්නේ. ඇයි කියලා අහනවා. දබ්බමල්ල පුත් නිසා අපි හරි දුකෙන් ඉන්නේ කියලා කේලමක් කියනවා. කියලා කියනවා මෙයා බුදුන් ඉදිරියේ නින්දාවට පත් කරන්න ඕනේ. ඒ නිසා ගිහින් කියන්න සංඝයා මැදට ගිහිල්ලා දබ්බමල්ල පුත් මාව දූෂණය කරා කියලා. එවස් දැන් කට්ටි මෙතුමියත් ඒක හා කියලා ඇයි ස්වාමියානේ ගිහි කල හාමුදුරුවෝ මේ පැවිදි වෙලා ඊට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්ස ජලය කියන්නේ ගොඩාක් ಉಪකාරී ඒ වගේම තමයි ජලය ගොඩාක් ಉಪකාරී වගේම ජල නිසා විනාශ වෙන්න පුළුවන් ගින්න ගොඩාක් ಉಪකාරී ඒ වගේම තමයි ගින්න නිසා විනාශ වෙන්න පුළුවන් සුළඟ ගොඩාක් ಉಪකාරී ඒ වගේ තමයි සුළඟ නිසා විනාශ වෙන්න පුළුවන් ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්ස දබ්බල් පුත හාමුදුරුවෝ හරි හොඳයි කියලා හිතන් ඉන්නවා නමුත් උන්වහන්සේ මාව දූෂණය කරා කියලා කියනවා අර උපමා තුන කියලා. භාගතුන්වහන්සේ සංගය කැඳවනවා. මෙත් ටිකත් කැඳවනවා. කැඳවලා අහනවා ධම්මල්ල පුත්ත මේ කතාව ඇත්තද? ඔබ මේ මෙහෙණ දූෂණය කරාද? මේ භික්ෂුණිය දූෂණය කරාද? කියනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මං ගැන දන්නවනේ. මම ඔබ ගැන දන්නවා ධම්මල්ල පුත්ත. නමුත් සංගය මැදදී ඔහොම නෙමෙයි උත්තර දෙන්නේ. මං ඔබෙන් අහන්නේ ඔබ මේක කළාද නැද්ද? දේනිවතාවත් අහනවා. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මම ගැන දන්නවනේ. භාගතුන් වහන්සේ කියනවා මම ඔබ ගැන දන්න බව ඇත්ත. නමුත් සංඝ අධිකරණතුල උත්තර දෙන්නේ ඔහොම නෙමෙයි. මං අහන්නේ ඔබ මේක කළාද නැද්ද? තුන්වෙනි පාරත් අහනවා. උනා දේශනා කරනවා. භාගතුන් වහන්සේ සිවුරු පොරවන්නත් කලින් තමා මගේ කෙලෙස් සංසිඳුනේ. එදා ඉඳලා මේ දක්වා මං කිසිම දවසක රාගසිතක් ඇති වුණ බව, දේශිතක් ඇති වුණ බව, මෝහසිතක් ඇති වුණ බව මං කවදාවත් දන්නේ නැහැ. මට එහෙම සිතුවිල්ලක්වත් පහළලා නැහැ කියලා කියද්දි අර මෙත්තිකගෙන බිස්සුනට දරන් ඉන්න බැරි වුණා. මට සමාවෙන්න අපේ හාමුදුරන්ට කෑ ගහගෙන සීනතල වැටුණා. ඒත් ප්‍රශ්න ඉවරුන්නේ නැහැ. ආය දවස් ගාණක් ගියාට පස්සේ මේ හාමුදුරේ ණයපරක් කල්පනා කරනවා වැඩේ හරි ගියේ නැහැ. ඒකට ළඟ හිතවත් ඉන්නවා වඩු මහත්තයෙක්, ලොකු වඩු ව්‍යාපාරිකෙක්. එයා හම්බෙලා ගිහින් කියනවා අපිට මේ දබමල්ල පුත්තගෙන් බේරෙන්න බෑ. දබමල්ල පුත නිසා අපි හරි ප්‍රශ්නෙක ඉන්නේ. අපිට උදව් කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මොකද්ද ඔබ හරි වෙන්න ඕන කියලා කියනවා. ඔබතුමා ගිහින් කියන්න ඔබතුමා නැති වෙලාවේ ඔබතුමාගේ ගෙදරට ඇවිල්ලා දබමල්ල පුත්ත ඔබතුමාගේ බිරින් දූෂණය කරා කියලා. මේ ළඟම හිතවත් හාමුදුරු දෙන්න. මේ වඩ කියන බ්‍රාහ්මණ බමුණ යනවා කියලා බාගතුන්සල කියනවා. භාගතුන් වහන්සේ අර උදාහරණම කියනවා. ජලය ගොඩාක් උපකාරී, යකන් ජලයෙන් ගිනහා විනාශ වෙන්න පුළුවන්. ගින්න ගොඩාක් උපකාරී, ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්. සුළඟ ගොඩාක් උපකාරී, සුළඟෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම භාගතුන් වහන්සේ මේ හැමෝම හොඳයි හොඳයි ඉරිදි බල තිනකල දබ්බමල්ල පුත්ත මම නැති වෙලාවේ මගේ දෙරට පැනලා මගේ බිරින් දෝෂණය කරා. අය සංගේසිර කැඳවනවා. අය මේක විමසනවා. ඒ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ අර විදිහටම උත්තර දෙනවා. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ දන්නවා මං ගැන. තුන්වෙනි වතාව උනා සීහනාදයක් කරනවා. ඒ වෙලාවේ ඒ වඩු මහත්තයා සීහනදෙල වැටෙනවා ඒ කතාව අහන් ඉඳලා. එදා තමයි පළවෙනි වතාවට සංඝයා ඇතුළු භාගතුන් වහන්සේ විසින් ගිහියන්ට විනය පැනෙව්වා. පත්ත නික්කුජ්ජනීය කර්මය කියන එක පැනෙව්වා. කරුණු වටක් මූලික කරගෙන දන දන බුදුන්ට ද්‍රෝහි වීම, බුදුන් විවේචනය කිරීම, දන දන සංඝයා විවේචනය කිරීම, දන දන ධර්ම රත්න විවේචනය කිරීම, සංඝයා මෙහෙණින් සංඝයා ආරාම වලින් පැන්නීමට කටයුතු කිරීම, ඔය කරුණු වටක් මෙතු හිතේ මතක නැහැ. ඔය කරුණු වටක් මූලික කරන පණවනවා ගිහියන්ට එකමකයි තියෙන්නේ පත්ත නික්කුජ්ජනීය කර්මය. පත්ත නික්කුජ්ජනීය කර්මය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ සංඝරයා පින්න පාතේ වඩෙද්දී යාංගේ කෙනා ළඟට එද්දී උන්වල පාත්‍රය අනිත් පැත්ත හරවනවා. දම්බේ දන දෙන්නේ නැහැ. එයාට දන් දෙන්න දෙන්නේ නැහැ. මේ පත්ත නික්කුජිනේ කර්මය ඒ වඩ කියන පළනි ඒ බ්‍රාහ්මණයට පැනෙවුවා. අඬාගෙන ගෙදර ගියා. ඊට පස්සේ ඇහුවා වෙහෙරක් ගාන ගින් අහනවා භාග්‍යතුන් වහන්සේ මං අතින් මෙහෙම වැරද්දක් වුණා කොහොමද මම නිවැරදි වෙන්නේ? බානේ දහිර මිනිස්සු කොච්චර නිහතමානද කියලා ඇදී. මම නිවැරදි කරගන්න ඊට පස්සේ තමයි ඒකෙන් නිදහස් කරේ. අදරත් ඒක තියෙනවා. ඔය මෑති ඉතිහාසයේ මං දිනන සීගිරි සීගිරි කාශ්‍යප හරිකර රජකෙනෙකුට මහා විහාර භික්ෂුන් පනලා තිනවා පත්ත නික්කුජ්ජනීය කර්මය. ඒ කියන්නේ එයාගෙන් දන් ගන්නෑ. ඒ කෙනාගෙන් එයා උපේක්ෂාවට පත් කරනවා. එහෙම දෙයකුත් මේ ශාසනයේ තියෙනවා. දැනගන්න කිව්වේ ප්ලස් ඊට අමතරව උන්වහන්සේට ආයම දූෂණ චෝදනා. කාන්තාව දූෂණය කරන චෝදනා තමයි ආවේ. මේ කවුද මේ මුල් දහ දෙනාගේ අසුමහා ශ්‍රාවකෙන්ගේ මුල් දහ දෙනාගේ ඉර්ධිබල්ල හෙවත් සෙනසුන් පැනදල අග්‍ර දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ තරුණ බද්‍රැවුණේ තරුණයෙක් ඒ විදි සමායට. නැත්නම් අවුරුදු 60 කෙනෙක් කියන්නේ නැහැ නේ ගිහිලා මෙයාමගේ බිරිඳ දූෂණය කළා කියලා. සමහර අවුරුදු 18ක 19ක 20ක තරුණයෙක්. අවුරුදු 7ෙන් රහත් උනේ. බද්‍රැවුවේ හිටපු තරුණයෙක් මේ දූෂණ සෝදනාව එක දිගට. කර්මය තමයි විපස්සී බුදුරජාන් වහන්සේ කාලේ මිට කල්ප 90කට කලින් දැන දැන රහතන් වහන්සේ නමක් බව දැන දැන අබුතෙන් චෝදනා කරා. ඔබ වහන්සේ මෙහෙමයි කියලා. ඒ චෝදනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තිම ජීවිතේ රහත් වෙලා ඉරිදි බල ලැබිලා අසුමා ශ්‍රාවකින්ගේ මුල් 10 දෙනාටත් ඇවිල්ලා අවුරුදු 7න් රහත් වෙලා කාන්තාව දූෂණය කරා කියලා දූෂණ චෝදනාව. එහෙනම් ඉතින් අපිට වෙන දේවල් මොනවද නේද? අපිට තාම මෙච්චර ඇවිල්ලා නැහැ. අනාගත දේවත් ඒ. ඒකයි කියන්නේ සාසන එතන තියෙන්නේ. වීතරාගී වීද්දෝසී වීතමෝහි ගැන්ටාවණං ඔය එන හැම සෝජනා ඔය එන හැම චෝදනාවක්ම සම්භූතයක් විතරයි. එනිසා ඔබට එන නිന്ദා අපා සම්බන්ධයෙන් ගණන් ගන්නවත් දෙයක් නැහැ. එච්චර මහා පින්වන්ත මේ ශාසනය ඒකාලෝප කරපු මහා රහතුන්ටත් එහෙම වුණා නම් ඔබේ මගේ භාගිතුන් වහන්සේ ඒ චෝදනාවේ වින්දනක්. ඇයි සුන්දරි මර වෙලා කියවනේ? අන්න දූෂණය කරලා මරලා හංගලා කියලා දන් දෙන්න තුගේ මිනිස්සු. ආනන්දහරු ගිහින් කියන භාගිතුන් වහන්සේ අපි වෙන ගමකට වඩිමු. අපිට දාන්නේ නැහැ. බුදුන්ට ආවේ චෝදනාව. සාමාන්‍යයෙන් ලොකුම චෝදනාවනේ භික්ෂුවරෙන්. භික්ෂුවරම ලොකුම චෝදනාව. දූෂණය කරා. ඒක හොරගම් කරා වගේ නෙමෙයි. ඔබ මාව දූෂණය කරා. භික්ෂු වෙෂයෙන් ඔබ මාව දූෂණය කරා. පිටුදුනි ඔබේ අපේ සුගත තථාගතයන් වහන්සේ එයා ඒ චෝදනාව ඇවිල්ලා තිනවා. ඒ වගේ මේ ශාසනය මට මේ ළඟදී හම්බුණ කතාවක් ඉඳන් මේ කිව්වේ. මේ කාලේ මහ රහතන් වහන්සේලා මහා මුනිවරු ඒක ඒ මෙත්තිය පුබ්බජිනේගේ හෝ මෙත්තිකාගේ හෝ අර වඩු මහත්තයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක උන්වහන්සේගේ ප්‍රශ්නයක්. ඒ නිසා අපට එන චෝදනා, නිന്ദා, අපහාස කාගේවත් ප්‍රශ්න නෙමෙයි. ඒක අපේ ප්‍රශ්නයක්. ඒ නිසා තියෙන ඉන්න කෙනෙක්ගෙන් මට එදා උන දෙයකට අද කවුරුත් බයිනවා නෙමෙයි. ඉන්න තියෙන කෙනෙක් එච්චර කාලයක් පුරාවට මට බයිනවා නෙමෙයි. මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හැදෙන හිතට අරමුණු වෙන දේ ඇත්ත නොදන්න නිසා මම රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් පත් වෙලා දුක් විඳින කෙනෙක් විතරයි. ඔන්න ඕකයි අපි ඇත්තටම දකින්න තියෙන්නේ. එහෙනම් මේ සියල්ලක්ම අකාලිකයි. ඔය සිත් සතන් තුල අකාලිකත්වයේ පිහිටාවා ඒ සඳහා අද්දින පුරාඩ කරාවු මේ සියලුම ධර්ම දේශනා හේතු ප්‍රනිෂ්ඨ වේවා කියලා අපි අද ඉතින් ආශිර්වාද කරමු. තෙරුවන් සරණයි.